ගරු ගාමිණී ලොකුගේ මන්ත්‍රම ඔබට විනාඩි 15ක කාලයක් තියෙනවා 14ක කාලයක්.
සභාපතිතුමනි, මට අපේ මිත්‍ර මන්ත්‍රීතුමාගෙන් පස්සේ කතා කරන්න ලැබීම මම ඉතාම අගය කොට සලකනවා. එතුමා තාමත් රටේ යථාර්ථය අවබෝධ නොකරගෙන කතා කරන. අද මේ රටේ තියෙන ප්‍රශ්නේ මේක නෙමෙයි. අද මේ රටේ විශාල අර්බුදයක් තියෙනවා. මේ රටේ ආර්ථිකය පිළිබඳව අර්බුදයක් තියෙනවා, විදේශ විනිමය පිළිබඳව අර්බුදයක් තියෙනවා, රටේ විවිධ ප්‍රශ්න පිළිබඳව අර්බුදයක් තියෙනවා. අද අපිට මේ පාර්ලිමේන්තුව තුළ අපි කතා කරන්නේ පක්ෂ දේශපාලනය ගැනවත් අපේ පක්ෂයේ ප්‍රතිපත්තිය ගැනවත් නෙමෙයි. අපුවපත් කළාපු ජනතාවට කොහොමද මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ අරගෙන මේ රට යථා තත්ත්වයට ගෙනියන්නේ කොහොමද කියන එක. ඒක තමයි අපේ තියෙන පළවෙනි පරමාර්ථය. අපිට චෝදනා කරනවා නම් ඕන තරම් චෝදනා කරන්න පුළුවන්. දැන් විපක්ෂ නායකතුමාට අනාගැව්වා අග්‍රාමාත්‍යකම් බාර ගන්න කියලා. එතුමා ආවේ නැහැ. සමහරලාට එහෙනම් එතුමා ජනාධිපති වෙන්න තිබුණා. ඊට පස්සේ එතුමා ලියනවා මට මේ මං කැමති බාර ගන්න කියලා. එතකොට ජනාධිපති අගමැතිවරයෙක්පත් කළා. ඉතින් ආසයි බයයි දෙකම කරන්න පුළුවන් කමක් නැහැ. තමුන්නාසල කියන දේ කරන්න තිබුණා. එදා සජිත් ප්‍රේමදාස මැතිතුමා අගමැතිකම් බාරගත්තා නම් සමහර වෙලාවට එතුමා මේ රටේ ජනාධිපති වෙන්නත් තිබුණා. ඔය කියනොත් අද අපිට මේ තර්ක නෙමෙයි තියෙන්නේ. අද මේ රට විශාල ආර්ථික අර්බුදයකටපත් වෙලා තියෙනවා. ලංකා ඉතිහාසයේ තියෙන ප්‍රධානම අර්බුදයට අද වුණ දීලා තියෙන්නේ. මම මේ පාර්ලිමේන්තුවට 1983 ආවේ. එදා ඉඳලා පැත්තෙච්ච හැම අයවැයලේකෙනෙම සහභාගි වෙලා තිනවා. නුත් මේ වගේ අර්බුදකාරී තත්ත්වයකට අපි අදපත් වෙලා නැහැ. එහෙනම් අපිට යුතුකමක් තිබෙනවා. අපව පත් කළා අප ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුමක් දෙන වැඩපිළිවෙලක් ඇති කරන්න. ඒ නිසා තමයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්තුමා මේ රටේ ජනාධිපති වුණාම අද අයවැයලේකෙනක් ඉදිරිපත් කළා. මේ අයවැයලේකනේ සාන අයවැයලේකනයක් නෙමෙයි. අපි මීට ප්‍රතිපෙන් ඉදිරිපත් වූ හැම අයවැයලේකණයකදීම අපි සහන ආධාර දුන්නා. විවිධාගමේක ටිකක් දීලා තියෙනවා. නොත් අද අපි ගත්තොත් එහෙම රාජ්‍ය සේවයේ අර්ධ රාජ්‍ය සේවයේ වැඩ කරන පන්ති ඉතාම අසීරු තත්ත්වයකටපත් වෙලා තියෙනවා. අපි රජයට යෝජනා කරා පුළුවන් නම් ඒගොල්ලන්ට මේ ආර්ථික අමාරුකම් වලට යම් කිසි දීමනාවක් දෙන්න කියලා. නොත් මේ තියෙන ආර්ථික පරිහානියත් එක්ක ඒක කරන්න බැරි තත්ත්වයකටපත් වෙලා තියෙනවා. එහෙනම් තමයි අපි උත්සාහ කරන්නේ මේක යම් කිසි ශක්තිමත් වුණොත් මෙරට සෑම ජනතාවටම යම් කිසි සාහනයක් ලබලා දෙන්න. මොකද අද මේ රට ඉතාම ඉසා අමාරුද. එහෙමනම් අපි කල්පනා කරන්න ඕනේ මේ රට දියුණු කරන්න නම් මේ ආර්ථික අර්බුදයෙන් ගැලවෙනවා නම් අපි යම් කිසි විදේශ විනිමය ලැබෙන වැඩපිළිවෙල් වලට යන්න ඕනේ. අපි හැම විටම හැම වැඩකටම විරුද්ධ වුණා. දැන් අපි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට අපි දොස් කියන්නේ නැහැ. එතුමා ගත්ත ණය නෙමෙයි මේ අපි ගෙවන්නේ. ඊට ප්‍රථමයෙන් ගත්ත ආණ්ඩුවල ණය ගෙවන්නේ. එතුමාට සිද්ධුුණේ ණය වලට මූණ දෙන්න. එතුමත් යම් යම් තීන්දුව ගත්තා. මේවයි යම් යම් අපහසුකම් ඇති වුණා. දැන් එදා ආයෝජකව මේ රට ආවම ආයෝජක වෙනකොට එන්න ප්‍රථමයෙන් විරුද්ධ වෙනවා. ලක්දනව් බලාගාරයට ඇමරිකානු සමාගමක් ආවා 145 කොටස් අරගෙන එන්න. ඒකට සම්මුණා අපේ කැබිනට් එකේ හිටපු අයත් විරුද්ධ වුණා. රට විරුද්ධ වුණා. උසාවි ගියා. නොත් ඒක ක්‍රියාත්මක කර එහෙම වුණා නම් අද ලික්විඩ් ගෑස් කොළඹට ගෙනල්ලා විදුලිය නිපදවීමේ බලය 75කින් 80කින් අඩු කරා ගන්න තිබුණා. ඒවා අසාර්ථක වුණා. ඒ වගේම අපි අන්සොලියුටඩ් ප්‍රොපෝසල් ගෙන්නුවා මේ සෝලා විදුලිය ගෙනෙන්න 300ක් 400ක් ආව තාම එක්කෙනෙකුට හරියට පටන් ගන්න ඉඩ දෙන්න පුළුවන් කමක් ඇති වුණේ නැහැ. විවිධ ආයතනවල බොටල්නෙක් ඉඳලා එයා ඇවිල්ලා රස්තියාදුවේ වෙ ඉන්නවා ඒවා දෙන්න පුළුවන් කමක් ඇති වුණේ නැහැ. ඉතින් අද අපේ රට ගොඩ එනවා නම් අපි සියලු දෙනාම එකතු වෙලා මේ රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න පුළුවන් වැඩපිළිවෙකට යන්න. ඒකට පාර්ලිමේන්තුව පමණක් නෙමෙයි මේ රටේ රාජ්‍ය ආයතන රාජ්‍ය නිලධාරීන් සියලු දෙනාම එක පෙළකට පිළිගන්න ඕනේ. දැන් සංචාරක ව්‍යාපාරයේ වැඩි දියුණු කරනවා නම් ඒක ඉතාම හොඳ කටයුත්තක් වෙනවා. ලංකාවට හොඳ ආදායමක් ලැබිච්ච ආයතනයක්. දැන් මේ සැරේ මුහුදු සංවර්ධන කටයුතු වලට මුදල් වෙන් කරලා තිනවා. දැන් මාලදිවෙන්ට ගියොත් අපි මාලදිවනේ හෝටලයක කාමරයක් ගත්තොත් ඒ කාමරයට වඩා වැඩි මුදලක් සංචාරක වියදම් කරනවා. මූදේ විවිධ ක්‍රීඩා වලට සහභාගී වෙලා ස්නෝකින්, බූඩින්, වේල් වොචින් විවිධ ප්‍රශ්න වලට ලංකාවෙත් වේල් වොචින් වලට සංචාර කරනවා, වැඩි දියුණු කරනවා. ලංකාව තමයි ලංකම් මේ ආසියාවේ බ්ලූ බේසින් රටක් තියෙන ළඟට ගිහිල්ලා බලන්න පුළුවන්. නුත්තාම ඒවට ඕන කරන පහසුකම් අවිල්ල නැහැ, දියුණු වෙලා නැහැ. ඒවා දියුණු වෙනවා නම් අපිට සංචාරක ව්‍යාපාරයෙන් අපි බලාපොරොත්තු වෙනට වඩා වැඩි ආදායමක් ගන්න. හැබැයි ඉතින් රටේ පරිසරයත් ඒකට ගැලපෙන්න හැදෙන්න ඕනේ. අපි හිතනවා හැමදාම මෙතන සත්‍යාග්‍රහ ඇති වෙනවා, වැඩවර්ජන ඇති වෙනවා, විරෝධතා ඇති වෙනවා නම් සංචාරකෝ මේ රට එන්නේ නැහැ. නුත් දැන් අපි සද්දෝස වෙනවා සෝවියට් දේශයෙන් ගුවන් යාන දෙකක් සතියකට එනවා, සමාගම් දෙකක්, තවත් සමාගම් ගණනාවක් එනවා. මේ සමාගම් වල එන සංචාරකයින්ට මේ රටේ කරදරයක් නැතුව තමන්ගේ ගමනාන්තය ගත කරලා යන්න පුළුවන් කමක් ලැබෙනවා නම් අපිට සංචාරකෙන් හොඳ ආදායමක් ලබා ගන්න පුළුවන් වෙනවා. එදා මූදට පමණයි සංචාරකයෝ ආවේ. අද මූදට පමණක් නෙමෙයි, සංස්කෘතික සංස්කෘතික ත්‍රිකෝණයට විවිධ අංශ. මොකද ලංකාවට සංචාරකයෙක් අහම දවස් හතකදී වයිල්ඩ් ලයිෆ් බලන්න ඕන නම් ගිහිල්ලා එන්න පුළුවන්, කඳුකරයට ගිහිල්ලා එන්න පුළුවන්, සංස්කෘතික ත්‍රිකෝණයට ගිහිල්ලා ඒ සියල්ලම දවස් හතකින්ද. ඉන්දියාවට ගියොත් එම දවස් 14-15 උත් ඒ ටික් කරන්න පුළුවන් කමක් නැහැ. එහිඳත් මේ සංචාරක හොඳ ගමනාන්තයක් වෙලා තියෙනවා ශ්‍රී ලංකාව. ඒ ශ්‍රී ලංකාවේ ගමනාන්තය තුළින් අපිට ඉහළ පෙළේ සංචාරකෝ ගෙන්න ගන්න පුළුවන්. අපේ හෝටල්වල, ප්‍රධාන හෝටල්වල ස්ටෑන්ඩර්ඩ් ලෝකේ හෝටල්වලට සමානව තියෙනවා. ඒ පහසුකම් තියෙනවා. මට එක සංචාරක සමාගම කෙනෙක් ලංකාව තමයි කිව්වා සංචාරකයින්ට හොඳම රට. ඉන්දියාවට ගියාම සංචාරකෙක් ඩොලර් එකක් දුන්නාම තමයි කිව්වා සංචාරකයට සේවකයෙක් හිනා වෙන්නේ. ලංකාව එහෙම නෙමෙයි කිව්වා. පැමිණ හැම මිනිහෙකු හිනා වෙයි පිළිගන්න රටක් තියෙනවා නම් ඒක ලංකාව කිව්වා. එහෙනම් මේ ලංකාව හොඳ ගමනාන්තයක්. එහෙනම් අපිට සංචාරක ව්‍යාපාරය වගේම ආයෝජක. දැන් අපි ගම්මුක ආයෝජක අදානි සමාගම වෙනවායි කිව්වම නිකන් විරුද්ධත්වය ප්‍රකාශ කරනවා. අදානිත් ආයෝජකෙක්. මන්නාරමට අදානි මෙගාවොට් 500ක බලාගාරයක් හරි ගස්සන්නාම එන්නේ ඉස්සෙල්ලා ඉස්සෙල්. නුත් අදානිතියා දෙයන්නාන්සියාවත් මේ රටේ ඊයයි එන්වයමන්ට් ඔතොරිටිකේ අවසරය අරගෙන අනිත් අවසර අරගෙන තමයි කටයුත්ත කරන්න ඕනේ. ඒ ආවනම් ඒ ව්‍යාපාර මෙගාවොට් 1000ක් 2000ක් ලංකාවේ 3000ක් විතර ආවනම් අතෙමෙත් තෙල් මිල පාවිච්චි නොකර මේ රටේ විදුලිය නිෂ්පාදනය කරගන්න පුළුවන් වෙනවා. ඒකට තමයි මේ රට සැලසුම් කරලා තියෙන්නේ. නුත් අපේ තියෙන දේශගුණයත්, අපේ තියෙන පරිසරයත්, අපේ තියෙන උමනාවත් එක්ක ඒක කරනවා නම් අපි දේශපාලන ભેදයකින් තුරව රට නගා සිටීමට උදව් කරන්න ඕනේ. රට නගා සිටීමට උදව් නොකරුවොත් අපි සියලු දෙනාට මේ தත්ත්වය තමයි ඉස්සරහට ඇති වෙන්නේ. එහෙනම් අද අපි හැමෝම පාඩමක් ඉගෙන ගන්න අපිට පහුගිය කාලේ තෙල් ටික ගේන්න අපිට අව සල්ලි තිබුණේ නැහැ. ගෑස් ටික ගේන්න සල්ලි තිබුණේ නැහැ. අප් එක දැම්මට පස්සේ අන්තම් පාලනය කළ තෙල් ටික පෝලිමක් නැතුව දෙන්න පුළුවන් කමක් ඇති වෙලා තියෙනවා. තාමත් අපිට හරියාකාර තෙල් ගේන්න බෑ. නුත් රටේ මහජනයාට අවීරයක් නැතුව තෙල් සපයන්න පුළුවන් කමක් ඇති වෙලා තියෙනවා. දැන් ගෑස් ටික පෝලිමක් නැතුව දෙන්න පුළුවන් කමක් ඇති වෙලා තියෙනවා. එතකොට අපි කෘෂිකර්මය ගැන කතා කරාම අද බොහොම අමාරුවෙන් යූරියා ටික පෝර ටික එනවා. මේ මහකන්නේ යලකන්නේ සෑහෙන ප්‍රමාණයක් වපුරලා තියෙනවා. ඒකම ගොවියට පොඩි වාසියකුත් ඇති වෙලා තියෙනවා. එදා රුපියල් 40-50ට වී කිලෝ එක අද රුපියල් 120ට විකුණන්න පුළුවන් කමක් ඇති වෙලා තියෙනවා. අද අපේ රටේ තියෙන අපනයන භෝග වගේම අනික් හැම එකම මිල වැඩි වෙලා තියෙනවා. රබර් රොල රුපියල් 450ට 500ට දීච්ච එක 600ට 700ට ගිහිල්ලා තියෙනවා. තේ රුපියල් 85ට 90ට දීච්ච තේකොළ දැන් 275 280ට ගිහිල්ලා තියෙනවා. අස්වන් අඩු වුණත් ආදායම වැඩි වෙලා තියෙනවා. ගම්බිරිස් කුරුඳු මිල වැඩි වෙලා තියෙනවා. ඒවා වවන එක වැඩි වෙලා තියෙනවා. දැන් එදා කහ අපනයනේ ආනයනේ නවත්තපු නිසාද ලංකාවේ කහවලින් සුවම්පෝෂිත වෙලා තියෙනවා. ඒ වගේ හුඟක් භාණ්ඩ ස්වම්පෝෂිතද මේ අවස්ථාව තමයි අපිට අපේ රට ස්වම්පෝෂිත කරගන්න අපේ රටේ ආර්ථිකය ශක්තිමත් කරගන්න මේ තියෙන වැඩපිළිවෙලත් එක්ක අපි අත්වල් බැඳගෙන ගියොත් අපි කියන්නේ රටේ මහජනයාට අඩුපාඩු අමාරුකම් අමාරුකම් තියෙනවා සමහර පවුල් වලට තුන් වේල ගත කරන්න මේ දවස්වල අමාරුකමක් තියෙනවා ඒකට අපි සාහන දෙන්න තියෙන සමුද්‍රයට විවිධ සාහන ආධාර දෙන්න මුදල් වෙන් කරලා තියෙන එක මදි අපි බලන්නේ තවත් මේක ශක්තිමත් වුණොත් ඒක වැඩි කරන්න වැඩි කළා මේ රටේ හැම කෙනෙකුටම යහපත් ජීවිතයක් ගත කරන්න පුළුවන් තුන් වේල කාල ජීවත් වෙන්න පුළුවන් රටක් හරිකසන වැඩපිළිවෙලකටයි මේ යන්නේ ඒ හින්දා අපි ජනතා විමුක්ති බෙරු වගේ ඡන්දෙ ඉල්ලන්නේ නැහැ අපි ජනතා විමුක්ති බෙරුකට ඡන්ද කරලා අපි හොඳට හුරුයි 1989 මැතිවරණයේදී පළමුවෙන්ම ඡන්ද දීපු මිනිහව ඝාතනය කරනවා කව ඝාතනය කරා ඡන්ද දාන්න යන්න එපයි කිව්වා මේ රටේ පළාත් සභා මන්ත්‍රීවරු 340ක් ඝාතනය කරා මන්ත්‍රීවරු 340ක් ඝාතනය කරා වැල්ලතොට හාමුදුරුව කොළොන්නාවේ හාමුදුරුව වගේ හාමුදුරුවරු ඝාතනය කරා ඊට අමතරව ලංකාවේ තේකම්මල් 30 ගණනක් ගිනි තිබ්බා බස් ගිනි තිබ්බා හැබැයි ඒ වලට මේ රටේ ආර්ථිකයේ මුදල් තමයි ගියේ වගේ අද ජනතාව විමුක්තිවරණ කතා කරනවා හරියට බෝධිසත්වවරු වගේ ඡන්දෙකින් මොනෑකට කියන්නේ මහජන මුදල් තමයි ඔය වියදම් ගන්නේ මහජන මුදල් තමයි කටයුතු හැම එකටම වියදම් උනේ දැන් ඒ කාලේ හිටියා ජනතා විමුක්ති සමහර මන්ත්‍රීවරු ඇඟිලිනේ හැබැයි රෙදි කපන්න ගිහිල්ලා නෙමෙයි මහජන ඝාතනය කර බෝම්බ ගහන්න ගිහිල්ලා
ගරු මන්ත්‍රීතුමා තව විනාඩි දෙකයි
ඔව් එහෙම අය දැන් ඉල්ලනවා මැතිවරණයක් මැතිවරණයක් මේ ව්‍යවස්ථාවේ තියෙනවා ජනතා විමුක්ති පෙරමුණ පුළුවන් ඕනනම් මේ පාර්ලිමේන්තුට යෝජනාක් ඉදිරිපත් කළා ඒ යෝජනාව සම්මත කළා මැතිවරණයකට යන්න නොත් මේ මැතිවරණයකට අවුරුදු දෙකකට පස්සේ ජනාධිපතිතුමාට කැමති නම් මැතිවරණයකට යන්න පුළුවන් නැත්නම් තව දිගටම යන්න පුළුවන් නොත් ව්‍යවස්ථාවේ තියෙනවා අවුරුදු පහක සීමාව ඉතින් මහජනයා මේ පාර්ලිමේන්තුව පත් කරේ අවුරුදු පහකට ඒ පහ අවසන් වෙනකම් මේ පාර්ලිමේන්තුවේයි නියම කාලයට ඡන්දයක් තියා ඡන්ද තිබ්බම ඡන්ද දායකයෝ තීන්දුව කරයි කවදවත් ඒකට කිසි ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ නුත් අද අපිට තියෙන ප්‍රශ්නේ ඒ තියෙන කාලය තුල මේ රට පාලනය කරනකොට මේ රටේ ජනතාවට තියෙන ප්‍රශ්න වලට විසඳුම් ලැබලා දෙන්නේ ඒකට තමයි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා අය වේලේක ඉදිරිපත් කරේ අපි එතුමාව පත් කරේ බලාපොරොත්තුෙන් අපි එතුමා මේ ඉදිරිපත් කරපු අය වේලේකන තුලින් රටේ අනාගතය ශක්තිමත් කරන්න කටයුතු කරනවා කියමින් මගේ වචන ස්වල්පව සංගණන බොහොම ස්තුතියි
බොහොම ස්තුතියි ගරු උදය ගම්මන්පිල මන්ත්‍රීතුමා ඔබට විනාඩි 7ක කාලයක් තියෙනවා
මූලාශ්‍රාරූඪ මන්ත්‍රීතුමීනි ජනාධිපතිතුමන් කතරම් බුදුබණ අසා තිබුණත් එතුමාගේ කතා පුරාවට දහම් කරුණු සඳහන් වුවත් එතුමා ඇසිය යුතුම බණපදය මෙතෙක් අසා නැහැ කියන එක තමයි මේ අයවැය දෙස බලද්දි පෙනී යන්නේ බුදුරජාණන් වහන්සේගේ කුද්දක නිකායේ ඉති උත්තක පාළියේ ලෝකාවබෝධ සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ විශේෂ ලක්ෂණයක් කියනවා ඒ තමයි යථාවාදී තථාකාරී යථාකාරී තථාවාදී කියන්නේ කියන දේ කරන දේ කියන ගුණය අවාසනාවට අපේ මහා බැංකු අධිපතිතුමාටත් ජනාධිපතිතුමාටත් දෙන්නටම මෙන්න මේ කියන දේ කරන දේ කියන ගුණය නැහැ කියන එකයි අපි පෞගේ කාල නිරීක්ෂණය කළේ මුලින්ම මහා බැංකු අධිපතිතුමා දිහා බලමු මහා බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා තනතුර බාරගනිමින් කිව්වේ තමන්ගේ පූර්ව ගාමීන් දැවැන්ත ලෙස මුදල් අච්චු ගැසීම නිසා රටේ උද්ධමනය ඇති වෙලා මේ ආර්ථික අර්බුදය තීව්‍ර වෙලා තියෙනවායි කියලා එහෙම කිව්ව එතුමා තමයි මේ වෙන විට ඉතිහාසයේ වැඩිම මුදල් ප්‍රමාණයක් අච්චු ගාපු මහා බැංකු අධිපතිවරයා බවට පත් වෙලා තියෙන්නේ මේ කතාවේ ඇත්ත නැත්ත අපි ඉලක්කම් එක්ක අවබෝධ කරගමු ගරු මූලාශ්‍රාරූඪ මන්ත්‍රීතුමියනි මහාචාර්ය WD ලක්ෂ්මන් මහතා මහා බැංකු අධිපති ධූරයේ සිටියේදී 2020 මාර්තු 14 සිට 2021 සැප්තැම්බර් 14 දක්වා තියෙන දින 551 තුල රුපියල් බිලියන 1260ක භාණ්ඩාගාර බිල්පත් ඉක්ුත් කරලා තියෙනවා ජනතාවට තේරෙන භාෂාවෙන් කිව්වොත් දවසකට රුපියල් බිලියන 2.18 බැගින් මුදල් අච්චු ගහලා තියෙනවා ඊළඟට එනවා නිවාඩ් කබ්රාල් මහ බැංකු අධිපතිතුමා එතුමා 2021 සැප්තැම්බර් 15 වෙනිදා සිට 2022 අප්‍රේල් මාසේ 5 වෙනිදා දක්වා දින 203ක කාලය තුල රුපියල් බිලියන 446ක නව භාණ්ඩාගාර බිල්පත් නිකුත් කරලා තියෙනවා. ඒ කියන්නේ එතුමා දිනකට රුපියල් බිලියන 2.2 ගානේ මුදල් අච්චු ගහලා තියෙනවා. ඔන්න ලක්ෂ්මන් මහත්තයාගේ වාර්තාව කබ්‍රාල් මහත්තයා දශම ගානකින් වැඩියෙන් කරලා බිඳහෙලනවා. ඊට පස්සේ එනවා මුදල් අච්චු ගැසීම මේ ආධිනව ගැන මාධ්‍ය පුරා අපිට වැඩිබන දෙසු නන්දලාල් වීරසිංහ මැතිතුමා. එතුමා 2022 අප්‍රේල් 6 වෙනිදා සිට සැප්තැම්බර් 30 වෙනිදා දක්වා කාලය තුල දින 175යි රුපියල් බිලියන 590ක් නව භාණ්ඩාගාර බිල්පත් නිකුත් කරලා තියෙනවා. ඒ කියන්නේ එතුමාගේ කාලය තුල එක දිනකට රුපියල් බිලියන 3.37ක මුදල් අච්චු ගහලා තියෙනවා. කබ්‍රාල් යුගයේ වාර්තාව නන්දලාල් වීරසිංහ මහ බැංකු අධිපති බිඳහෙලන්නේ කබ්‍රාල් යුගයට වඩා දෛනික මුදල් අච්චු ගැසීම එසේ මෙසේ නෙවෙයි 55%කින් ඉහළ දැමීමෙන්. එතකොට කබ්‍රාල් ලක්ෂ්මන් යුගවලදී නම් අපි ඩොලර් බිලියන ගානේ ණය ගෙව්වා. ණය ගෙවන්න ඩොලර් මිලදී ගන්න ආණ්ඩුවට රුපියල් අවශ්‍ය නිසා රුපියල් අච්චු ගන්න සිදු වුණා. ණය ගෙවීමත් නතර වෙලා තියෙන මේ යුගයේ මොකටද මේ රුපියල් අච්චු ගෙව්වේ කියන එක හැමෝටම ප්‍රශ්නයක්. ආණ්ඩුවේ ආදායම ඇදගෙන වැටුණත් වැටුප් ගෙවන්න ඕනි, විශ්‍රාම වැටුප් ගෙවන්න ඕනි, සමෘද්ධිය වෙනි සහනාධාර කොමත් ගෙවන්න ඕනි. ආණ්ඩුවට සල්ලි නැත්තම් මුදල් අච්චු ගහලා හරි මේ වියදම් දරන්න සිද්ධ වෙනවා. එක තිත් ඇත්තක්. හැබැයි මේ අය වැදියා බැලුවම් පේන්නේ ආණ්ඩුව හැසිරෙන්නේ 400,000 ඇදිච්ච මුදලාලි වගේ කියලා. ලෝස් නැතුව වියදම් කරන අයවැයක් තමයි මේ හදලා තියෙන්නේ. විශේෂයෙන්ම ලංකාවේ ආර්ථික අර්බුදයට එක් ප්‍රධානතම හේතුවක් තමයි දැවැන්ත රාජ්‍යාංශයක් නඩත්තු කිරීම. මේ ගැන ජනාධිපතිතුමා එතුමගේ කතාවල මේ ගරු පාර්ලිමේන්තුවට වරින් වර කිව්වා. එහෙම කිව්ව ජනාධිපතිතුමා මේ අයවැය තුල නව ආයතන 11ක් හඳුන්වා දී තිබෙනවා. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමියනි, මම මේ 11 ගණන් හැදුවේ ජනාධිපති කොමිෂන් සභා, ජනාධිපති පත් කරන කමිටු, ජනාධිපති කාර්යසාධක බලකාය, තියෙන ආයතන ඒකාබද්ධ කරලා අලුතෙන් හදන ආයතන කියන සියල්ල බැහැර කරත් ආයතන 11ක් හැදෙනවා. මම ඒ ටික නම් කරන්න.
මන්ත්‍රීතුමා තව විනාඩි දෙකයි.
එන මම නම් කරන්නේ නැහැ. අයවැය කතාවෙන් බලාගන්න කියලා මම ඉදිරියට යනවා. මට තව කාරණා ගණනාවක් කියන්න තියෙනවා. ඒතර මේ අලුත් ආයතන 11ක් වෙනවා කියන්නේ අධ්‍යක්ෂකවරු වාහන කාර්ය මණ්ඩල වලට අලුතෙන් වියදම් කරන්න වෙනවා. දැන් මෙතන තියෙනවා උපාධි තත්ත්ව සාතික සහ ප්‍රතිනන මණ්ඩලය කියලා අලුත් ආයතනයක්. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යොක් කරගන්න බැරිද? ඒ වගේම ශුද්ධ මුල්ල නියාමන අධිකාරියේ රාජකාරිය මහා බැංකුවෙන් කරගන්න බැරිද? ඇයි මේ අලුත් ආයතන හදන්නේ? ඒ වගේම ගරු මූලාශ්‍රාරුට මන්ත්‍රීතුමනි මේ කාරණේ මට කියලා නියඳ වෙන්න දෙන්න. මේ අයවැය හිගේ ඩොලර් රුපියල් බිලියන 2400යි කිව්වම හැමෝම හිතන්නේ රුපියල් 2000 බිලියන 2400 තමයි ණය ගන්න කියලා. නෑ, ඔතන ණය ආපසු ගෙවීම් නෑ. ණය ආපසු ගෙවීම් එකතු කරාම අයවැය පොතේ දෙවෙනි ඇමිනුමේ දක්වලා තියෙනවා අපේ ණය ගැනීමේ අවශ්‍යතාවයේ රුපියල් බිලියන 4,979ක්, රුපියල් ට්‍රිලියන 5ක්, සමස්ත ණය රුපියල් ට්‍රිලියන 25යි, 2023 විතර ණය ගන්නවා ට්‍රිලියන 5ක්. ඒ කියන්නේ සමස්ත ණය ට්‍රිලියන 5කින් ඉහළ යනවා. මේ ණය දෙන්න කවුරුවත් ඉදිරිපත් වෙන්නේ නැහැ. ඇයි? රට බංකොලොත්, බංකොලොත් රටකට කවුරුවත් ණය දෙන්නේ නැහැ. මේ ට්‍රිලියන 5ේ බර දරන්න වෙන්නේ මහ බැංකුවට තවත් ට්‍රිලියන 5කින් මුදල් අච්චු ගහලා. එහෙනම් කබ්‍රාල් මහත්තයාගේ වාර්තාව නන්දලාල් මහත්තයා කඩනවා මේ වසරේ. නන්දලාල් මහත්තයාගේ වාර්තාව 2023 රුපියල් ට්‍රිලියන 5ක් අච්චු ගහලා බිඳින්නයි මේ අය උත්සාහ කරන්නේ. මම ඉතා වේගෙන් කියනවා, ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමියනි, කෙතරම් මත්කුඩු වලට ඇබ්බැහි වෙච්ච කෙනෙක්, කෙතරම් මේකේ වේදනාව දැනගෙන හිටියත්, ආධිනව දැනගෙන හිටියත් මත්කුඩු අත්හරින්න බෑ. අපි කියන එකට ඇබ්බැහි වීම, ඇඩික්ෂන්. ඒ වගේ තමයි අපේ මුදල්, අපේ මහ බැංකු අධිපතිතුමා මුදල් අච්චු ගහන්න දැන් ඇබ්බැහි වෙලා ඉවරයි. ආදීනව ගැන කතරම් කතා කරත් කතරම් දැනගෙන හිටියත් එතුමාට ඒක නවත්වන්න බෑ. අපේ ආණ්ඩුවට ණය ගන්න එක හැබැයි වෙලා ඉවරයි. ඒ නිසා ගරු මූලාසනාරුවේ මන්ත්‍රීතුමියනි, මහා බැංකු අධිපතිතුමාත් අපේ ආණ්ඩුවත් කන්ද කාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයට යවලා මේ හැබැයි වීම වලින් පුනරුත්ථාපනය කළ යුතුයි කියලා යෝජනා කරමින් මම නියඳ වෙනවා.
බොහොම ස්තුතියි ගරු චමල් රාජපක්ෂ ඇමතිතුමා. විනාඩි 11ක කාලයක් ඔබට තියෙනවා.
ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමියනි, අද ලංකාවේ පමණක් නෙමෙයි, අපි දන්නවා ලෝකයේ ඇමරිකාව වගේ රටවලත් අද ආර්ථිකය විශාල අර්බුදයකට මුහුණ පාලා තියෙනවා. වගේ සමහර වෙලාවට රැකියාවලුත් නැති වෙනවා. ඉතින් අපි කොරෝනා වසංගතයත් ඒ වගේම රටවල් අතර තිබෙන මේ යුද්ධත් නිසා ලෝකේ හැම රටකටම බලපාන කරුණ තමයි ආර්ථිකය. ඉතින් අපිත් ඒකට මූණ පාලා තියෙනවා. මම හිතන්නේ රටවල් අතරින් වැඩි ඉස්සෙල්ලම ප්‍රත්‍ය මූණ පාන සිදුනේ ශ්‍රී ලංකාව. අපි මේවයින් දැන් ගොඩ එන්න ඕන. අපි ගොඩ එන්න නම් අපේ නිෂ්පාදනය වැඩි කරගන්න වෙනවා. අපි අපනායනය විශේෂ අවධානයක් යොමු කරලා අපනායන වැඩි කරගන්න ඕන. ඒ සඳහා ස්ථීර වැඩ පිළිවෙළ ඇති කරන්න ඕන. ඒ වගේම අපි විශේෂයෙන්ම මේ මම කෘෂිකර්මාන්තය ගැන මේ අයවැය මුදල් ඇමතුමා ඉදිරිපත් කරපු අයවැය විශේෂ කෘෂිකර්මය ගැන හුඟක් සඳහන් කරලා තියෙනවා. ඒ නිසා මම කෘෂිකර්ම නියෝජ්‍ය ඇමතිවරයෙක්, රාජ්‍ය ඇමතිවරයෙක් වගේම ඇමතිවරයෙක් හැටියට හිටපු නිසා ඒ පිළිබඳව පවණක් මගේ අවධානය යොමු කරනවා. ඒ සඳහන් වෙනවා තාරුණ්‍යයන් කෘෂිකර්මයෙන් ඈත් වෙන බව. ඒක සත්‍යයක්. ඉතින් එහෙමනම් අපි ඒ තරුණයන් කෘෂිකර්මයට ආකර්ෂණය කරන්න, එයා ඉදිරිමත් කරන්න අවශ්‍ය වැඩ කටයුතු සම්පාදනය කරන්න ඕන. නමුත් සම්පාදනය කරත් මේවා දීර්ඝකාලීනව කිසි කෙනෙක් කටයුතු කරන්නේ නැහැ. ඇමතිවරු මාරු වුණාමත් කරන්නේ නැහැ, ආණ්ඩු මාරු වුණාමත් කරන්නේ නැහැ. මතකයි 2006 මම කෘෂිකර්ම සංවර්ධන අමාත්‍යවරයා හැටියට කැබිනට් නොවන ඉන්න කාලේ මේක අවබෝධ කරගෙන බටහත ගොවිපල හම්බන්තොට දිස්ත්‍රික්කයේ තියෙන මේක 89 අපි බලයට පත් වෙනකොට අපි මම පාර්ලිමේන්තුවට එනකොට එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව ගොවිපලවල් රාශියක් විකුණන්න දාලා තිබුණා. ඒ වෙලාවේ කෘෂිකර්ම ඇමතිවරයා හිටියේ ධර්මදාස පණ්ඩපැත්තුව. එතුමාට මම ගිහිල්ලා කතා කරාම යන්තම් ඒක ඉවත් කරගත්තා. අපි බලයට ආවට පස්සේ බටාත කෘෂික මේ ගොවිපල තරුණයන් කෘෂිකර්මාන්තයෙන් ඈත් වෙන එකට ඒ අය තියා ගැනීම සඳහා අවශ්‍ය විදිහට ප්‍රතිසංවිධානය කරා. ඒක කෘෂි සංචාර තාක්ෂණ උද්‍යානයක් බවට පත් කරා. ඒ වගේම පාසල් දරුවන්ට, ජාත්‍යන්තර පාසල්වල යන ළමයින්ට නිවාඩු කාලවල මේ ගොවිපලට ඇවිල්ලා නැත්නම් මේ උද්‍යානයට ඇවිල්ලා කෘෂිකර්මාන්තය පිළිබඳව ධාරලා ඒ අය කෘෂිකර්මාන්තයට යොදා ගන්න අවශ්‍ය වැඩපිළිවෙළ හැදුවා. දැන් ඒක ඉතාමත්ම සාර්ථකව යනවා. ඔය දැන් අද හැමතැනම හදාගෙන යන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හදාගෙන බුජුන්හල් ඒක ආරම්භ කරේ බටාත ගොවිපලේ. අද ඒක ජනප්‍රිය වෙලා තියෙන හැමතැනම හැදෙනවා. තාක්ෂණය යොදා ගැනීම තරුණයන්ට කෘෂිකර්මාන්තයට එන්න ඕන නම් තාක්ෂණය දැන් ලබා දිය යුතුයි. ඒ අයට අභිමානයක් ඇති කරන්න ඕන. ඒ වගේම සංචාරක ශේත්‍රයත් කෘෂිකර්මයන්ට බද්ධ කරගත්තොත් අපිට ආදායම් සොයන්න පුළුවන් වෙනවා. පරිශ්‍රණ කරන අයට මේ ස්ථානයේ ඇවිල්ලා නැවතල ඉඳලා ඒ පරිශ්‍රණ කටයුතු වල යෙදෙන්න අවස්ථාව සලසන්න අපි කටයුතු කරලා තිබුණා. ඒ වගේම කොළඹ විශ්වවිද්‍යාලයත් සම්බන්ධ කරගෙන එදා හිටියේ මහාචාර්ය ලක්ෂ්මන් මැතිතුමා තමයි කුකුළුපත්තුමා හැටියට හිටියේ. කොළඹ විශ්වවිද්‍යාලය සම්බන්ධ කරගෙන වැලිගත්ත කියන ප්‍රදේශයේ හම්බන්තොට ලුණුගම්වෙහෙර ව්‍යාපාරය යටතේ විශාල භූමි ප්‍රමාණයක් නව නගරයක් හදන්න වෙන් කරපු ගොඩනැගිලි ආදිය ජල හිඟය නිසා ප්‍රයෝජනට අරගෙන තිබුණේ නැහැ.
එනිසා අපි එදා හිටපු වාරි මාර්ග ඇමතුමා අනුරුද්ධ රත්නත් ඇමතුමා ඉතිපත් එක්ක කතා කළා. මෙතන දුන්නා කොළඹ විශ්වවිද්‍යාලයට. අද කොළඹ විශ්වවිද්‍යාලයෙන් ගුවින්ට මේ ස්ථානයේ මේ ග්‍රාමීය විද්‍යායතන කොළඹ විශ්වවිද්‍යාලයෙන් පාලනය වෙන්නේ. කොළඹ විශ්වවිද්‍යාලයෙන් එයාට උපාධියක් ලබා දෙනවා. උපාධිය තුලින් අභිමානයක් තරුණයන්ට ඇති වෙනවා. ඒ වගේම නව තාක්ෂණයට තරුණයා කෘෂිකර්මාන්තයට යෙදෙනවා. ඒකට කෘෂිකර්මාන්තයෙන් තරුණයා කෘෂිකර්මාන්තයට එකතු කරගෙන මේ අපට මේ ප්‍රශ්න විසඳ ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම රටට අවශ්‍ය ආහාර බොහෝ ටික වගා කර ගැනීමේ හැකියාව ඇති වෙනවා. නමුත් මේවා සඳහා වැඩි අවධානයක් දෙන්නේ නැහැ. නමුත් මේ අයවැය ඉදිරිපත් කරපු අයවැයෙන් මේවා පිළිබඳව අවධානය යොමු කරලා තියෙන එක ගැන අපි සතුටු වෙනවා. ඒ වගේම අද වැලිගත්ත විද්‍යායතනයෙන් කොළඹ විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලබා ගත්ත මේ ගොවීන්ට අද මම යාපනයක පාරක් ගිහින් වෙලාවේ මටත් හම්බුණා. ගොවි මහතුරු 3-4 දෙනෙක් මෙතෙන්ට ඇවිල්ලා ඒ පාඨමාලාවල් හදාරලා උපාධිය ලබා ගත්ත අය. අපේ දිස්ත්‍රික්කයේ තියෙන විවිධ තැන්වල මෙතන සාමාන්‍යයෙන් අවුරුද්දකට 200-250ක් විතර ඇවිල්ලා ඒ පහසුකම් ලබා ගන්න. ඉතින් මේවා දියුණු කරන්න ඕන. ඊපස්සේ ෂේ 12 තියෙනවා. කෘෂිකර්ම අපරාධ සඳහා ඉඩම් දීම. අද බොහෝ අය ආයෝජකයන් එනවා ඉඩම් ඉල්ලගෙන වගා කරන්න. එහෙම නැත්නම් විවිධ කර්මාන්ත හදන්න. කොට මහවැලියට තියෙන ඉඩම්. මම මහවැලි ඇමතිවරයා හැටියට ඉන්න කාලේ අපි මහවැලි ඉඩම් කන්දකාඩුව, රඹකැන්නොය, මාදුරුවේ මේ ප්‍රදේශවල තියෙන ඉඩම් මහා පරිමාණයෙන් ආයෝජනය කරන්න ඇයට රටට අවශ්‍ය ආහාර ටික, ඒ වගේම ආහාර භෝග වගා කිරීම, ඒ වගේම දැන් බඩේරුඟු වගේ දේවල්. ඒ සඳහා අවශ්‍ය විශාල මහා පරිමාණයේ වගා කිරීම සඳහා ඉඩම් ලබා දුන්නා. ඒ වගේම අපනයන කිරීම සඳහා එයාලට පහසුකම් ලබා දෙන්න, ඒ අය තාක්ෂණය ගෙනල්ලා ඒවා වැඩි දියුණු කරන්න කටයුතු කරත් අපිට දේශපාල යම් යම් මේ ප්‍රදේශවල ඉන්න දේශපාලඥයන්ගෙන්, ඒ වගේම මේ ප්‍රදේශවල හිටපු සමහර භික්ෂුන් වහන්සේලා මේ ජනතාව උසිගන්නලා මේ අයට ආයෝජනය කරන්න එන අයට මේවා කරන්න දෙන්නේ නැහැ. එහෙමනම් අපි ඒ ආයෝජනය කරන්න හැක අයට ආයෝජනය කරන අවස්ථාව සලසා දෙන්න ඕනේ, යාළගේ ආරක්ෂාව සලසන්න ඕනේ, නීති රීති හැදෙන්න ඕන. එහෙම නැත්නම් අපි 1935 ඉඳන් රජයේ ඉඩම් බෙදාගෙන ගිහිල්ලා තියෙනවා. නමුත් දැන් ඒවා කුඩා ඉඩම් කැබිලි වලට කැඩිලා මම හිතන්නේ අක්කරයක් දුනනම් ඒ අක්කරේ 7-8 දෙනෙකුට බෙදිලා දැන් නිෂ්පාදනයක් වෙන්නේ නැහැ. ඒ නිසා මේවා අපි අද මිරිස්, කංකු මේවා හිතන් පිටරටින් ගේනවා. එහෙමනම් අපි මහා පරිමාණයේ වගා නොකරොත් මේ ප්‍රශ්නේ විසඳන්න බෑ. ආහාර සුරක්ෂිතතාවයක් ඇති කරගන්න බැරි වෙනවා. ඒ නිසා අපි ඒවට තරුණයන් කරන මාදුරුවය විශේෂයෙන්ම තරුණයන්ට ඊශ්‍රායලයේ තිබෙන කිබුට්ස් ක්‍රමය අනුව වගා කිරීමේ අයිතිය, ඉඩමේ අයිතිය ලබා දුන්නොත් සමහරවිට මේ වගා කිරීමේ අයිතිය ලබා දීලා ඒ අයට අවශ්‍ය යටිතල පහසුකම් සපයලා රටට අවශ්‍ය දේවල් වගා කිරීමට සැලසුම් කරලා තිබුණා මහවැලි අධිකාරියට. ඒක දැන් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මේක මැලේසියාවෙත් ක්‍රියාත්මක වුණා. කටුකොල් වගාව කරන වෙලාවේ තරුණයන්ට වගා අයිතිය දීලා කටයුතු කිරීමෙන් ඒක සාර්ථක වුණා. ඒ වගේම අපි අපෙන් ඉඩම් ප්‍රතිපත්ති යටතේ අපට සිදුවෙත් අඩුපාඩුකම් ගැනත් සොයලා බලන්න ඕන. රජයේ ඉඩම් බැහැර කිරීමේදී වෙච්ච අපහසුතාවය, නැත්තම් දූෂණයන්, නැත්තම් අක්‍රමිකතා ගැන සොයන්න ඕන. මම
ගරු මන්ත්‍රීතුමා, තව විනාඩි දෙකයි.
මම විශේෂයෙන්ම මේ මහවැලි යටතේ තියෙන ඉඩම්, LRC යටතේ ඉඩම් මම හිතන්නේ ඒවා සමහර වෙලාවට ඇමතිවරුන්ට අවශ්‍ය විදිහට විශේෂ නිර්දේශයන් යටතේ හිතවතුන්ට ජාතියට ලබා දීලා තියෙනවා. ඒක තැනකට මේ සියලුම ඉඩම් තැනකින් පාලනය වෙනවා නම්, එක ක්‍රමයකට යනවා නම් ඒ දූෂණය, අක්‍රමිකතා නතර ගන්න පුළුවන් වෙනවා. ඒ යෝජනාව මම යෝජනාව සමග එකඟ වෙනවා. මොකද මම මේ මහවැලි හිටියේ LRC එක බාරවත් හිටියා ඉඩම් ඇමතිවරයා හැටියට 2006. ඒ වෙලාවේ හිතවතුන්ට ඉඩම් දීලා මේ අපේ අයවැය ලේඛනයේ පියව ගන්න පුළුවන් LRC එකෙන් දීලා තියෙන ඉඩම් වලට අවුරුද්දකට අක්‍රයකට අඩු ගාණේ රුපියල් 5000ක් 10000ක් බද්දක් හැම අවුරුද්දෙම ගත්තොත් මේ එකතු වුණාම මේ හිඟ පියවන්න පුළුවන්. මේව ගැන අපි හිතන්න වෙනවා. ඒ වගේම පොල් වගාව සුළු අපනයන භෝග වගාව මේවා පොල් වගාව ලුණුවිල විතරයි පරේක්ෂණය කර තිබුණේ 2004 නියෝජ්‍ය ඇමතිවරයා හැටියට වැවිලි අංශේ අපි මිද්දෙනිය හම්බන්තොට පොල් ත්‍රිකෝණයක් තියෙනවා මිනි ත්‍රිකෝණයක් අපි ඒක මිද්දෙනියේ පොල් පරීක්ෂණ ආයතනයක් ඇති කර උපපොලක් දැන් ඒ සාර්ථකව වැඩ කරනවා ඒ වගේම ඒ ප්‍රදේශවලට සුදුසු පොල් වර්ග මොකද අපේ ප්‍රදේශ ඉස්සල්ලා තිබුණේ පැඟිරි වගාව ඊළඟට පොල් වගාව දැන් ඒ ප්‍රදේශවල කුරුඳු වගාව කරනවා ගම්මිරිස් වගාව කරනවා සුළු අපනයන භෝග වගාව කරනවා පියවට පහසුකම් දෙන්න මිද්දෙනියේ සුළු අපනයන භෝග සඳහා අක්කර 25ක් දීලක සාර්ථක කරනවා රබර් වගාව කරනවා අධි ප්‍රදේශවල රබර් වගාවක් පටන්ගෙන තියෙනවා ඒ නිසා මම හිතන්නේ මේවට පසු අස්වනු තාක්ෂණ අධ්‍යස්ථානයේ තියෙන්නේ තිබුණේ අනුරාධපුරේ විතරයි යම්බන්තරත් එකක් පටන් ගත්තා මහියංගනෙත් සුදුසු ස්ථානයක් ඉතින් මේවා ගමට ප්‍රදේශවලට ගියාම ඒ පහසුකම් ලබා ගන්න පුළුවන් වෙනවා ඒ වගේම ඒකාබද්ධ සූක්ෂම වාණිජ අපනයන ගොවිපොළවල් 5000ක් අපි ආදර්ශයක්
අවසන් කරන්න ගරු මහත්මයා
ආරම්භ කරා ඒවා 2000 ආරම්භ කරපු එක 2001 වෙනකොට ආණ්ඩු මාරු වෙනකොට ඒක නැති වුණා එහෙමනම් අපිට ඒ තුලින් කිරි එළුවන් කිටලියන් මේ විතර ආදිය නිෂ්පාදනය කරගන්න පුළුවන් අපිට වෙන ආහාර සුරක්ෂිතතාවය ඒ අනුව ඇති කරගන්න පුළුවන් වෙනවා ඉතින් මම ඊට වඩා කාලය ගන්න නම්
බොහොම ස්තුතියි ගරු චමින්ද විරක්කොලි මහත්මතුමා විනාඩි 9ක කාලයක් තියෙනවා
මුල් අසුරාඩු මන්ත්‍රීතුමියනි අපේ රට විශාල අභියෝගයකට මුහුණ තියලා තියෙන වෙලාවක රට ඉදිරියට ගැනීමේ අරමුණෙන් ඉදිරිපත් කළ යුතුව තියෙන අයවැයක් අභියස තමයි අපි සියලු දෙනා ඉන්නේ ඔබතුමිය අහලා ඇති ජෝන් එෆ් කෙනඩි මැතිතුමා ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරලා තිනවා අර්බුදයකින් අවස්ථාව උදා වෙනවා කියලා.
Order please honorable Veerasmana Veerasinghe will take the chair now.
ගර්මන්තුමා කතාව ආරම්භ කරමු.
අර්බුදයකින් මට විනාඩි 10ක් තියෙනවා ගරු මන්ත්‍රීතුමා අර්බුදයකින් අවස්ථාව උදා වෙනවා කියලා කියමනක් තියෙනවා නමුත් මේ අපි ඉන්න අර්බුදෙන් අවස්ථාව උදා කරගන්න උත්සාහ ගන්නවද කියන එක විශාල ප්‍රශ්නාර්ථයක් අපට අවශ්‍ය කරන්නේ මුදල් අපට අවශ්‍ය කරන්නේ විදේශ විනිමය ඒ සඳහා පැහැදිලි වැඩපිළිවෙලක් තියෙනවද අද කරලා තියෙන්නේ මොකක්ද බදු වැඩි කළා බදු බර පටවල මේ රටේ අහිංසකම මිනිස්සුයගේ ඉඳලා ඉහළම ව්‍යාපාරිකයා වෙනකන් ව්‍යවසායකයා වෙනකන් කර්මාන්තකරුවා වෙනකන් දැඩි පීඩනයකට පත් කරලා තියෙනවා මුදල් ගන්න පුළුවන් මාර්ග තියෙනවා අපි විපක්ෂයේ ඉඳලා කතා කරනකොට ඔබ හිතනවා විවේචනය විතරයි කරන්න කියලා අද අපි දකිනවා බීඩි වලට බද්දක් දාලා තියෙනවා ගංජා වලට අලුත් නමක් ගෙනල්ලා ජනාධිපතිතුමා ඒ සඳහා අවසර දෙන්න උත්සාහයක් ගන්නවා හැබැයි සිගරට් වලට කිසිඳු බද්දක් දමලා නැහැ මේ පිළිබඳව අධ්‍යයනයන් කරලා තියෙනවා මේ රටේ විශේෂ කණ්ඩායම් ආයතන රජය සිගරට් මිල වැඩි විය යුතු සූත්‍රයක් ඉදිරිපත් කරලා තිනෝ ඒ ඉදිරිපත් කරපු සූත්‍ර ගණවත් මොකුත් කතාවක් නැහැ බීඩි වලට බද්දක් දැම්මම ව්‍යංගයෙන් සිගරට් වලට ජනතාව තවත් ඇබ්බැහි වෙනවා මොකද දැන් රුපියල් 10ටත් රුපියල් 20ටත් සිගරට් සිගරට් කොම්පැනි වලින් ඉදිරිපත් කරලා තියෙනවා. ඒතර මේ ආයවැය සිගරට් කොම්පැනි වෙනුවෙන් පෙනී සිටින නළුවෙක් හැටියට ජනාධිපතිතුමා කරන ප්‍රකාශයක්ද කියලා ප්‍රශ්නයක් ඇති වෙනවා. කරු මූලාශ්‍රවලට මන්ත්‍රීතුමනි, මේ රටේ පේයි ටැක්ස් එක තුලින් රුපියල් බිලියන 100ක් අය කරගන්න බලාපොරොත්තු වෙනවා. රුපියල් බිලියන 100ක් පේයි ටැක්ස් එකේ 2019 ට අනුව රුපියල් බිලියන 50ක් අය කරගෙන තියෙනවා. ඉතින් බිලියන දැන් ආදායමත් වර්තමානයේ තිබුණා නම් 2009 ට 19 ට සාපේක්ෂව බිලියන 60ක් විතර එනවා. එතකොට බිලියන 30ක් 40ක් වැඩි කරගන්න විශාල බද්දක් දාලා තියෙනවා. හැබැයි වර්තමානයේ පවතින සිගරට් මිල අධ්‍යයනයන්ට අනුව ඉදිරිපත් කරලා තියෙන සූත්‍රයකට අනුකූලව වැඩි කරා නම් මම අභියෝග කළා කියනවා මේ වර්ෂයේ රුපියල් බිලියන 45 50 අතර ප්‍රමාණයක් රාජ්‍යයට බදු හැටියට අය කරගන්න හැකියාව තියෙනවා. ඒක කරලා නැහැ. ඇයි එහෙම කරන්නේ? රටේ මේ මොහොතේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ බෙහෙත් නැහැ. රෝහල් වල ප්‍රශ්න තියෙනවා. එහෙම තියාගෙනත් සිගරට් වලට තවදුරටත් ඇබ්බැහි කරන කාර්යාවයට උර දෙමින් මේ කටයුතු කරන දේ නැවැත්තුවා නම් බිලියන 50ක් හොයාගන්න ක්‍රමයක් මම කිව්වේ. ඒ විතරක් නෙමෙයි, අපේ රටේ සංඛ්‍යාත තියෙනවා, ෆ්‍රීක්වෙන්සිස්. මේ සංඛ්‍යාත ඉතිහාසයේ ඉඳලම දුන්නේ තමන්ගේ හිතවතුන්ට, දේශපාලන හිතවතුන්ට. ඒ දේශපාලන හිතවතුන්ට දුන්නයි කියලා ඒ ගත්ත හිතවත්තු දීපු නායකයෙක් එක්කත් නැහැ. දැන් ඔබතුමා දන්නවා තිරන්නරස් මහත්තයා දෙරණායි හිරුයි දුන්නේ චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය. අද දෙරණායි හිරුයි ඉන්නේ චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියගේ පැත්තේද? ඩයලොග් එක දුන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයා. සිරස ටීවී එක ඉන්නේ එතුමාගේ පැත්තේද? මොකද අර කාර්ය පෙරු නෑ. මේ සියත දුන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයා. අද එතුමාට පාක්ෂිකව දෙන්නේ. මේ වගේ එකෙන් එකට ඇනලයිස් කරෝතින් මේ සංඛ්‍යාත දේශපාලන පදනම මත දුන්නයි කියලා දේශපාලන වාසියක් වෙලත් නැහැ, රටට වාසියක් වෙලත් නැහැ. හැබැයි මේක ඔක්ෂන් කරා නම් මේ සංඛ්‍යාත අද 5G කළා, අපේ රට 5G තාක්ෂණය අඳුන්වලා දෙන මට්ටමට ගෙනල්ලා සංඛ්‍යාත වෙන්දේශයකට පත් කරා නම් කරු මූලාශ්‍රාරුම මන්ත්‍රීතුමනි, ඉන්දියාවේ මේ කටයුත්ත කළා. ඉන්දියාව US ඩොලර් බිලියන 19ක් හෙව්වා. US ඩොලර් බිලියන 19ක් ලංකාවේ 19 පැත්තකින් තිය 18ක් පැත්තකින් තියලා බිලියනයක් හෙව්වනම් සංඛ්‍යාත ටික වෙන්දේශි කළා. බිලියනයක් කියන්නේ රුපියල් බිලියන 50ක්. ඒ නිසා මේ විදියට සල්ලි හොයන්න ගත්ත උත්සාහ පිළිගඳ හිතලත් මේ අපේ සම්පත්, ජනතාවගේ සම්පත්, අපේ ජනතාවට අයිති දේවල් මේ පිළිබඳ අවධානය යොමු කළා නැහැ. ඇයි යොමු කළා නැත්තේ? ඒ වගේම තමයි පහුගිය මුදල් ඇමතිතුමා බැසිල් රාජපක්ෂ මැතිතුමා එතුමාගේ ආයවැයදී කිව්වා බැඳුම් කරේන්න එන්න තියෙන මුළු මුදල නෙමෙයි රුපියල් බිලියන 8.5ක් අය කර ගැනීමට කටයුතු කරනවායි කියලා. එතුමාගේ ආයවැය කතාවේ, මේ ආයවැය කතාවේ බැඳුම් කරේ ගැන සඳහනකුත් නැහැ. ඒ බිලියන 8.5ට මොකද්ද උනේ කියලාත් නැහැ. ඉතින් මේ විදියට අපේ රටේ ජනතාවට හිමි දේවල් ජනතාව පීඩණයට පත් කරන්නේ නැතුව රටේ උන්නතිය වෙනුවෙන් ජනතාව වෙනුවෙන් එකතු කරන්නට කිසිදු උත්සාහයක් අරගෙන නැහැ කියන එක අපට මේ මොහොතේ සිද්ධ කරන්න කියන්න වෙලා තියෙනවා. ආරක්ෂක වියදම තමයි විශාලම වියදම. ඒ පිළිබඳව සඳහන් දෙකයි ජනාධිපතිතුමාගේ කතාවේ කරේ. එකක් තමයි හමුදා විරුවන්ට අවුරුදු 18කින් පස්සේ විශ්‍රාම යන්න අවස්ථාව දෙනවා කියලා. ඒ වගේම අරහා පැත්තේ හදන
විනාඩි දෙකක් කාලයක් තියෙනවා.
මට තව විනාඩි 3ක්
තියෙනවා. නෑ විනාඩි දෙකක්
කාලයක් තියෙනවා. එහා පැත්තේ හදන මේ විශාල ගොඩනැගිල්ලට තව මුදල් වෙන් කරා කියලා. මුලාසුරුවන්ට මන්ත්‍රීතුමනි අකුරගොඩ හදන. මම ඉල්ලා හිටින්නේ මේ 18න් එළියට යන්න අවස්ථාව දෙනවා නම් සෝල්දාදුවන්ට එයාට යම් පුහුණුවක් ලබා දීලා එළියට දාන්න. නිකන් එළියට දාලා එයාගේ ජීවිතේ අනාථ කරන්න එපා. අවුරුදු 20දී 18දී සේවයට බැඳෙන හමුදා සෙබලා අවුරුදු 36දී එළියට යනකොට එයාට එළියට යනකොට පුහුණුවක් අවශ්‍යයි. ඒ පුහුණුව ලබා ගැනීම සඳහා මුදල් වෙන් කළා තියනවාද? ඒ සඳහා නාස්ති කරන මුදල්, අනවශ්‍ය මුදල් පිළිබඳව කිසිදු ඔඩිට් එකක් නැහැ. මට කියන්න සිද්ධ වෙලා තියෙනවා ආරක්ෂක ලේකම්වරයාගේ වියදම අඩු කරෝතින් අනිත් ලේකම්වරයෙකුට අමාත්‍යංශ ලේකම්වරයෙකුට හා සමාන වියදමක් ඔහුටත් වෙන් කරෝතින් විශාල මුදලක් මේ රටේ සංවර්ධනයට වෙන් කරගන්න පුළුවන්, මිනිසුන්ගේ අවශ්‍යතාවයට වෙන් කරගන්න පුළුවන්. ඒ වගේම අපි කතා කරනවා තේ රබර් පොල් ගැන. දැන් තේ අපේ ප්‍රදේශයේ එදා දළු කිලෝ 500ක් නෙලපු තැන අද නෙලන්න පුළුවන් වෙන්නේ තේ කිලෝ 200යි. එදා රුපියල් 90ට තිබිච්ච තේ කිලෝවට අද හම් වෙනවා 220ක්. හැබැයි අපි අතටන මුදල ගත්තම එදා 4500ක් හම් වෙච්ච එකට අද මේ මිනිහට 45000ක් හම් වෙච්ච එකට අද හම් වෙන්නේ රුපියල් 80ක් අඩුවේ. හැබැයි ගුලාසරාඩු මන්ත්‍රීතුමනි පෝර ටික ගත්ත කීයටද? 1500ට ගත්ත පෝර එක අද අවම 18000යි 18000ට ගන්න නැහැ 10 ගුණයකින් වැඩි වෙලා. එදා යම් දෙයක් ගත්තා නම් රුපියලකට අද ඒක රුපියල් 3යි. රුපියල් 1000කට ගත්තා නම් 3000යි. එතන මොකද්ද මේ ක්ෂේත්‍රයට වෙලා තියෙන්නේ? රබර් ක්ෂේත්‍රයේ දැන් අද කිරි ගේන්න ඇරලා තියෙනවා ඇති වෙන්න. අපි පිළිගන්නවා කර්මාන්ත වලට කිරි අවශ්‍යයි. යම් මුදලකට සාධාරණ මුදලකට කිරි ගත්තේ නැතොත් කර්මාන්ත කරන්න බෑ. හැබැයි
කාලය
අවශ්‍ය කරන ප්‍රමාණය විනාඩියක් දෙන්නම ගරුමන්තුමනි. අවශ්‍ය කරන ප්‍රමාණය නෙමෙයි ප්‍රමාණය තීන්දු කළා නෙමෙයි ගේන්න ඇරලා තින්නේ. හුරතලුන්ට හිතවතුන්ට ඇති වෙන්න ගේන්න ඇරලා තිනවා. අද රබර් ඒ හේතුව මත රබර් මිල අඩු වෙලා තිනවා. හාල් වලටත් වෙලා තින්නේ මේක අවශ්‍ය ප්‍රමාණය නෙමෙයි ඇති වෙන්න ගේන්න තියලා ඇතලා තිනවා. අද කලවම් කරලා විකුණන්නේ ඒ විදියට. ඒකම තමයි කකුසි කඩටත් වෙලා තියෙන්නේ. කකුසි කඩත් තහනම් කරන්න කලින් ඇති වෙන්න ගෙනල්ලා තිනවා. ඉතින් මේ විදියට තමන්ගේ යම් විනාඩියක් දෙන්න ගෞරවන්තුමනේ තමන්ගේ යම් කොටසක් පෝෂණය කිරීම සඳහා පවණක් හිතලා රට ගැන, රටේ අනාගතය ගැන, ජාතිය ගැන, මේ රටේ ප්‍රශ්නයෙන් එළියට එන්න කල්පනා කරන්නේ නැතුව අද කටයුතු කරනවා. හොඳට දුවන ටෙලිකොම් එක බිලියන 1 20ක් බදු ගෙවපු ටෙලිකොම් එක බිලියන 3.5ක් ලාභාංශ ගෙවපු ටෙලිකොම් එක විකුණන්න දාලා තිනවා. මේවා සාධාරණ කරන්නේ කෙසේද කියන එක පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා එක බව ප්‍රකාශ කරමින් මම නිහඬ වෙනවා.
බොහොම ස්තුතියි ගරු මොහන් පීද සිල්වා මැතිතුමා. ඔබතුමාට විනාඩි 13ක් කාලයක් සහ අතිරේක කාලයක් තියෙනවා.
ඔබතුමාට ඉතාම ස්තුතිවන්ත වෙනවා මුලාසුන අරුඩ ගරු මන්ත්‍රීතුමනි. වෙලාව ලබා දීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා හැටියට ගරු ජනාධිපතිතුමා 2003 වසර සඳහා අයවැය ඉදිරිපත් කළා. දැන් මේ අයවැය මේ රට ඉදිරිපත් කරපු 77 වෙනි අයවැය ගරු මන්ත්‍රීතුමනි. එතකොට මේ අයවැය ඉදිරිපත් කරනකොට වෙන කිසි කාලයක නොදෙවිච්ච අභියෝගයකට අපි මුහුණ දෙමින් සිටිනවා. අපි රටක් හැටියට විශේෂම ආර්ථික, දේශපාලන, සමාජීය වශයෙන් ලොකු අභියෝගයකට වගේම පරිහානියකට පත්වෙච්ච කාලයක්. එතකොට දැන් මේ සභාව ඇතුලේ පිටතත් අපිට පේනවා විවිධ අර්ථකථන මේ ආර්ථික අභියෝග සම්බන්ධයෙන් ලබා දෙන. දැන් එතකොට සමහර අය කියන කාරණයක් තමයි මේ ආර්ථික අර්බුදේ හැදුනේ අපේ හිටපු ජනාධිපතිතුමා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමත් ඒ වගේම එතුමගේ ආණ්ඩුවත් නිසාකින්. හැබැයි ඒක වැරදි. දැන් සමහරක් වෙලාවට අපි මේ සභාවේ ඉන්නකොට අපිට පුදුම හිතෙනවා ගරු මන්ත්‍රීතුමනි මේ සභාවේ ඉන්න හැම ආණ්ඩුම හිටපු මන්ත්‍රීවරු ඇමතිවරු. එතකොට ඒ අය ඒ ආණ්ඩුවල හිටපු කාලේ ඒ රජය නියෝජනය කරපු කාලේ කරන්න තිබිච්ච වැඩ දැන් මේ සභාවේදී අපිට කරන්නේ කියලා කියනවා. ඇත්තටම ඒක හොඳින් තේරුම් අරගෙන කරන්න ඕන කාරණයක්. මොකද මේ හැම ආණ්ඩුවෙම හැම රජයෙම ප්‍රතිලාභ අරන් තියෙනවා.
අඩ හැම අඩු ගානේ අමතිකන් නියෝජ්‍ය අමතිකන් නැත්නම් අඩු ගානේ ප්‍රාදේශීය සම්බන්ධය කරගම් පිටුවක හරි මේ කාන්නේ ඉඳලා තියෙනවා. හැබැයි එහෙම ඉඳිමින් මම ඒක අවධාරණය කරලා කියන එහෙම ඉඳිමින් මේ ආණ්ඩුවට ඇඟිල්ල දික් කරන්නේ කොච්චර සදාචාර සම්පන්නද කියන කාරණේ මම පෙරලා අහන්න කැමතියි. එතකොට මම ඔබතුමාට කියන්නට ඕනේ කරු සභාපතිතුමනි, දැන් එදා ගෝඨාභය රාජපක්ෂ මහත්මයා මේ රටේ ජනාධිපතිවරය වෙනකොට එදා පාසු ප්‍රහාරයෙන් මේ රටේ ආර්ථිකය සම්පූර්ණයෙන් මිදවැටලා තිබුණා. දැන් මම සංචාරක ව්‍යාපාරය නියෝජනය කරන සංචාරක ව්‍යාපාරයේ බහුලව තියෙන ප්‍රදේශයන් නියෝජනය කර ජනතා නියෝජිත සමව දන්නවා පාසු ප්‍රහාරයත් එක්ක අපේ රටේ සංචාර ව්‍යාපාරය බිඳුර කඩන් වැටුණා. එයින් පස්සෙ අර ගහෙන් වැඩිච්ච මිනිහට ගොනායන්න වගේ පාස්කුවෙන් පස්සේ කෝවිඩ් එක ආවා. කෝවිඩ් එකෙන් පස්සේ සංචාරක ව්‍යාපාර සම්පූර්ණයෙන් කඩන් වැටුණා කරු සභාපතිතුමා. දැන් උදාහරණයක් ලෙස මම කිව්වොත් 2018 අපිට සංචාරක ව්‍යාපාරයෙන් ලැබිලා තියෙනවා ඇමරිකන් ඩොලර් මිලියන 4380.9ක්. හැබැයි ඒක 2021 වෙනකොට ඇමරිකානු ඩොලර් මිලියන 506.9 දක්වා අඩු වෙලා තියෙනවා. එතකොට අපිට පේනවා කොච්චර විශාල ආදායමක් ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ කාලෙදී අපේ රටට හිමි වෙලා තියෙනවාද? ඒක එකක් විතරයි. එතකොට අනිත් පැත්තෙන් අපි කවුරුත් දන්න කාරණයක් තමයි එදා මේක ගෝලීය වසංගත තත්ත්වයක් යටතේ අපිට විදේශ ශ්‍රමිකයන්ගෙන් ලැබිච්ච පේෂණ ප්‍රමාණය අඩු වුණා අතිවිශාල වශයෙන්. ඒ වගේම අපේ ඇගලුම් කර්මාන්තේ ප්‍රමුඛ කර්මාන්තවල ලොකු කඩාවැටීමක් වුණා. එතකොට ඒ සියලු තත්ත්වයන් යටතේ එතුමට පුළුවන්කම ලැබුණා කොවිඩ් වසංගතය ඉතාම මැනවින් පාලනය කරන්න. මොකද ඒ කාලේ මිනිස්සු රස්සාවල් ඉල්ලුවේ නැහැ. මිනිස්සු කන්න බඩට දේවල් ඉල්ලුවේ නැහැ. මිනිස්සු තමන්ගේ අභේදානය ලබා දෙන්නක විතරයි කිව්වේ. තමන්ට නිදහස කොවිඩ් එකෙන් තුරන් කරලා තමන්ට ජීවත් වෙන අයිතිය ලබා දෙන්නක විතරයි ගෝඨාභය රාජපක්ෂ මහත්තයන් ඉල්ලුවේ. එතුමා ඒක ඕනට කරිය කරා. හැබැයි මේ අපේ මේ සමාජයේ ඉතාම අකුරුදඤ්ඤ සමාජයක්. කලගුණ දන්නේ නැති නිකම්ම ඉතාම පහත් ගණයේ මිනිස්සු ඉන්න සමාජයක් කරු සභාපතිතුමනි, අදේ සියල්ල අමතක කරලා දාලා සියලු පව් ගෝඨාභය රාජපක්ෂ පිටින් පටවලා තියෙනවා. ඒක ඉතාම නිහීන තුච්ච ක්‍රියාවක් කියලා මම කියන්නට ඕන. ඉතින් ඒ නිසා මම හිතන්නේ අපි බොහොම පිළිකුලෙන් යුක්තව මේ ප්‍රයත්නේ හෙලා දකින්වයි කියන කාරණේ අපි බොහොම පැහැදිලිව කියන්න ඕන කරු සභාපතිතුමනි. ඒ වගේම තමයි මේ අර්බුදේ එක දවසෙන් දෙකකින් හදිච්ච එකක් නෙවෙයි. එදා අපි කවුරුත් දන්නවා නිදහස ලැබනකොට මේ රටේ අපේ ඒක පුද්ගල ආදායම කීයද, අපේ ණය ප්‍රමාණය කීයද අපි කවුරුත් දන්න. නමුත් මේ සියල්ලම වෙනස් වුණා කාලයත් එක්ක. එතකොට මේ ත්‍රිවිච් අපේ රට ආදායමට වැඩිය වීදම් කරා. එතකොට ඒවා සියල්ලම ඒ සියල්ලටම මේ හිටපු ආණ්ඩු වගේම ඒ පාලකෝ ඒ සියලු දෙනා වා කියන්න ඕන. එතකොට ඒ ආණ්ඩුවල හිටපු මැති අමතුරු හැටියට අපිත් වගේ කියන්න ඕන. දැන් 2010 ඉඳලා මම පාර්ලිමේන්තු ඉන්නවා. මම ඔබතුමා එක කාලයක් දකුණු පළාත් සභාව නියෝජනය කරා එක. ඒතර අපි සියලු දෙනාම ඒවට වගේ කියන්නට ඕනේ. එහෙම නැතුව මේ අවුරුද්ද අන්තිමේ 2019 බලයට පත්වච්ච ගෝඨාභය රාජපක්ෂ මහත්මයා පිටේ පටවන එක ඉතාම අසාධාරණ ක්‍රියාවක් කියන කාරණ අපි කියන්නට කරු සභාපතිතුමනි. ඒ වගේම මම ඔබතුමාට කියන්නට ඕනේ දැන් මේ එතකොට අනිත් කාරණේ තමයි මේ රට පාලනය කරපු වගේම දැන් සමහර කාලවල අපිට පේනවා අපේ ජනතා මුක්ති පෙරමුණ නිකන් නිින්දෙන් නැගිලා වගේ කතා කරනවා. මේ අය තමයි සුදනෝ. මේ අය මේ රටේ ආර්ථිකයට කිසි දෙයක් කළා නැහැ. හැබැයි මම දැක්ක දැන් ගාමිණී ලෝකයේ අමතුමා ඉතාම හොඳ දේශපාලන විග්‍රහයක් කරා. එතුමා කිව්වා ජනතා මුක්ති පෙරමුණ මොකද්ද මේ රටේ ආර්ථිකයට කරේ කියලා. හැබැයි ඒ වගේම තමයි ජනතා මුක්ති පෙරමුණ වගේම එල්ටීඩී සංවිධානය අපි දන්න මේ රටේ ආර්ථිකයට මේ රටේ මිනිස්සුන්ට කොච්චර සාහසික අපරාධ ගණනාවක් කරාද කියන කාරණේ අද කවුරුත් මේ ගැන කතා කරන්නේ නැහැ. හැමෝම එක පැත්තකින් ආණ්ඩු කරපු දේශපාලන පක්ෂ වලට විතරක් ඇඟිල්ල දික් කරනවා. මම පැහැදිලිව කියන්න ඕන කාරණේ තමයි ආණ්ඩු කරා වගේම ආණ්ඩු නොකරපු ජනතා මුක්ති පෙරමුණත් එල්ටීඩී සංවිධානයත් ලොකු දායකත්වයක් මේ රටේ ආර්ථික පරිහාණය ලබා දීලා තියෙනවා කියන කාරණේ මම පැහැදිලිවම කර සභාපතිතුමනි කියන්න ඕන. ඒ වගේම එයින් පස්සේ මේ අර්බුදෙත් එක්කම අපි දැක්කා මේ රටේ අරගලය කියලා එකක් ඇති වුණා. ඒ අරගලයට ගිහිල්ලා අපේ නායකොත් ගිහිල්ලා කතා කරා. එතකොට ඒ අරගලේ නිසාම ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට එතුමාගේ ධූරයෙන් ඉවත් වෙන්න වුණා. එතුමා ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙක් ඇරිට ඒකට මූණ දුන්නා. එතුමාට පුළුවන් ඕනනම් පුළුවන්කම තිබුණා එතුමාට යුද හමුදාව දාලා ඒ තරුණයන් ඝාතනය කරන්න මොන දේ වුණත් පස්සේ වෙන්නේ. නමුත් එතුමා එහෙම ඒ කිසිම තීන්දුවකට අන්න නැතුව බොහොම නියතමානීව මහත්මෙක් විදිහට එතුමා ජනතා වරමෙන් ලැබිච්ච ඒ ඒ තනතුර ඉවත් වෙලා එතුමා බැහැලා ගියා. එයින් පස්සේ තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ රටේ ජනාධිපතිරුවා බවට පත් වුණේ. අද අපි පිළිගන්නට ඕනේ එතුමාගේ දේශපාලන මතිපදාන්තරත් එක්ක කරු සමාදින මම එකඟ නැහැ තාමත්. මම ඒක පැහැදිලිව කියන්නට ඕන. නමුත් අපි එතුමාගේ දේශපාලන න්‍යායපත්‍යත් එක්ක අපේ මගේ එකඟතාවයක් නැතිනම් මම පෞද්ගලිකව කියන ණයකට මගේ පෞද්ගලික එකඟතාවයක් නැති වුණත් එතුමා අද යම් කාර්යභාරයක් මේ රට වෙනුවෙන් කළා තියෙනවා. අපි ඒකට ස්තුතිවන්ත වෙනවා. අද වෙනකොට එදා තිබිච්ච තෙල් පෝලිං ගෑස් පෝලිං නැහැ කරු සභාපතිවරු මිනිස්සු යම් සංසුන් භාවිකින් ඉන්නවා. නමුත් ඒ අතරත් අපිට පේන යම් කල්ලි කණ්ඩායම් තාමත් අරගල කරන්න කතා කරන මිනිස්සුල විවිධ හේතුන් කියමින් මේ රටේ ජනතාව උසිගන්නන්න කටයුතු කරන තත්වයකට පත් කරනවා. නමුත් ඒ මොන වුණත් අපි රනිල් වික්‍රමසිංහ මැතිතුමා අද මේ රටේ ජනාධිපතිවර හැටියට අද මේ රට කරගෙන යන ආකාරය පිළිබඳව මේ ආර්ථික අර්බුද මැද්දේ සමාජ අසහනය මැද්දේ විවිධ කෙනෙහිලිකම් මැද්දේ විවිධ කකුල්ලැදීම් මැද්දේ මේ කරගෙන යන වැඩපිළිවෙල පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට නෙවෙයි මේ රටේ සාමාන්‍ය පුරවැසියෙක් කරන මම එතුමාට මගේ කෘතඥතාවය පිරිනමන්න කැමතියි. ඉතින් ඒ නිසා අද අපි මේ එතුමා ඉදිරිපත් කරපු අයව ගැන කතා කරන්න. එතකොට මොකද්ද කරු සභාපතිතුරු අයවැය කියන්නේ? සමහර උදවිය හිතන් ඉන්න මේ අයවැය කියන්නේ මේ අපේ කම්පිනවන හොඳ යෝජනා තියෙන්න ඕන ලියවිල්ලක් කිය. ඇත්ත එහෙම නැත්නම් ආදායම් වියදම් පිළිබඳව සකස් කරපු ලියවිල්ලක් කිය. නමුත් ඇත්තටම මම හිතන්නේ අයවැයක් කියන කාරණේ මම දකින විදිහට නම් මේක ආණ්ඩුව පවතින ආණ්ඩුව මේ රටේ ආර්ථිකය හසුරන්නේ කොහොමද කියන ආකාරය පෙන්වුම් කරන ලියවිල්ලක්. ඉතින් අද මේ අපි එදා ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කරපු ඒ අයවැය පිළිබඳව අද මේ සාකච්ඡා කරන ලාවේදී විශේෂයෙන්ම මම ඔබතුමාට කියන්නට දැන් නිදහස ලැබනකොට අපේ රටේ තිබුණේ විවෘත ආර්ථිකය. ඒ විවෘත ආර්ථිකයේ 1956 ඉඳලා 1977 දක්වා ඒක සමෘත ආර්ථික බාටපත් වුණා. එතකොට ඒ සමෘත ආර්ථික යටතේ වුණත් එදා පැවති චාණ්ඩු විශේෂම් බණ්ඩාරනායක ආණ්ඩු මම එදා ජනාධිපතිතුමාගේ අයව කතාවේ බණ්ඩාරනායක වූ ගැන යම් දක්වලද මම ඒකට ඉගෙනෙන්නේ නැහැ. මොකද මට තියෙන වෙනත් මතයක් ගරු සභාපතිතුමනි මන්ත්‍රීතුමනි. එතකොට එදා අපිට මතකයි බණ්ඩාරනායක යුගයේ විශේෂම සිරිමා බණ්ඩාරනායක මැතිනේ විශාල මහන්සියක්. මොකද බණ්ඩාරනායක අගමැතිතුමාට ලෝක කාලයක් මේ රට පාලනය කරන්න ලැබුණා. එතුමා 56 අගමැතිතුමා 1959 එතුමා ඝාතනය කරා. නමුත් සිරිමා බණ්ඩාරනායක මැතිනිය අපි දන්නා විශාල වැඩ කොටසක් මේ රට වෙනුවෙන් කරා. ඒ කාලේ යම් ආයතන ජන සතු කළා. එයින් පස්සේ විවිධ කර්මාන්ත මේ රටේ ඇති කරන්න ලොකු මහන්සියක් ගත්තා. අපේ රටේ කර්මාන්තවල විශාල වර්ධනයක් වුණා, විශාල පුරුද්දයක් වුණා. නමුත් ඒක අපේ මිනිස්සුන්ට ඒක දරාගන්න බැරුණා යම් දේවල්. අපේ මිනිස්සු එදා වගා සංග්‍රාමයක් ගැන කතා කරා. නමුත් ඒක සිරිමා බණ්ඩාරනායක මැතිනේ කරන් යනකොට ඒකට රුකුලක් ලබා දුන්නේ නැහැ. ඉතින් විවිධ හේතුන් නිසා එදා සිරිමා බණ්ඩාරනායක මැතිනියගේ ආණ්ඩුව පරාජයට පත් කළ 1976 දී ජයජාදන මැතිතුමා මේ රටේ නායක බාටපත් වෙනව හැයෙන් පහක බලයක් අරගෙන. එයින් පස්සේ එතුමා ඒ තිබිච්ච සම්පූර්ණ ආර්ථිකයේ සම්පූර්ණයෙන්ම කණපිට ඉරලා නැවත විවෘත ආර්ථිකයට ගියා. ඒ විවෘත ආර්ථිකයේ මම කියන්නේ යම් සාධන ලක්ෂණ තියෙනවා ගරු මන්ත්‍රීතුමනි. දැන් ඒ නිසාම තමයි එයින් පස්සේ බලයටපත් වෙච්ච හැම ආණ්ඩුවක්ම ඒ විවෘත ආර්ථිකම ඉස්සරහට අරන් ගියේ. හැබැයි අද අපිට පේනවා අද එදා අතිගරු ජනාධිපතිතුමා මේ පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කරා වගේම එදා 56-77 තිබිච්ච සම්පූර්ණ ආර්ථික ක්‍රමයත් ඒ වගේම 77 පස්සේ තිබිච්ච විවෘත ආර්ථිකමෙත් යම් වෙනස්කම් කරන්න ඕනේ කියන කාරණේ අපි පිළිගන්න ඕනේ. මොකද ඒ කිසිම ආර්ථික ක්‍රමයක් මේ රටේ ජනතාවට යහපතක් වෙලා නැහැ කියන කාරණේ අපි පැහැදිලිව කියන්න ඕනේ. ඉතින් එතකොට අද ගරු සභාපතිතුමනි අද ජනාධිපතිතුමා අදහස් ප්‍රකාශ කරනකොට එදා එතුමා කිව්වා නව ආර්ථික ක්‍රමය මේ රට අඳුනා දෙන්න ඕන කියලා. එතුමා ඒක හැඳින්වුවේ සමාජ ආරක්ෂණ විවෘත ආර්ථික ක්‍රමයක. එතකොට මේ එතුමාගේ ඒ ආර්ථික ක්‍රමයේ එතුමා මූලික කාරණා තුනක් මේ ගරු සභාවට ඉදිරිපත් කළා. පළවෙනි කාරණේ තමයි අපනයනේ මූලික කරගත්ත තරංකාරී ආර්ථිකයක් කියන එක. දෙවෙනි එක පරිසර හිතකාමී හරිතහ නිල ආර්ථිකයක් කියන එක. තුන්වෙනි කාරණේ ඩිජිටල් ආර්ථිකයක් කියන එක. එතකොට ගරු සභාපතිතුමනි අද අපි පිළිගන්නට ඕනේ මේ ලෝකේ පවතින තරංකාරී වෙළඳපොළක්. එතකොට ඒ තරගයට අපි අනුගත වෙන්නට අපි අනුගත නොවුනොත් අපිට පැහැදිලිවම අපි අපි පරාජයට පත් වෙනවා. ඒක තමයි චාල්ස් ඩාවින්ගේ පරිණාමවාදයේ දක්වලා තියෙන අපි පරිසරයත් එක්ක අනුගත වෙන්න ඕනේ. එහෙම නැත්නම් අපි අපි වඳ වීගෙන වඳ වෙන්න පුළුවන්. එතකොට මේ එතකොට අපි මේ මේ රටේ තාම තියෙන සේවාර්ථිකය. එතකොට මේ සේවාර්ථිකය අපි තවදුරටත් තහවුරු කරන ගමන් අපේ නිෂ්පාදනාර්ථිකය ශක්තිමත් කරන්න ඕනේ කියන ප්‍රායෝගික අත්දැකීම අපිට තියෙනවා. මොකද අපි දැක්කා කොවිඩ් වසංගත එනකොට අපිට අපේ අපේ නිෂ්පාදනාර්ථිකයක් තිබුණ නැහැ කියලා සභාපතිතුමනි. අපේ තිබුණේ සේවාර්ථිකයක්. එතකොට එදා අපිට මතකයි කොවිඩ් වසංගතයත් එක්ක පාස්කු වාරයත් එක්ක අපේ රටේ සංචාරක ව්‍යාපාර කඩම් වැන්නකොට අපිට වෙන කිසිම විකල්ප වැඩපිළිවෙලක් තිබුණ නැහැ. එතකොට අපි පැහැදිලිවම ජනාධිපතිවරයා කියන වගේම අපේ නිෂ්පාදනාර්ථිකය පටන් අරගෙන ඒ නිෂ්පාදනාර්ථිකය හරහා අපි ඒ අපේ නිෂ්පාදන අපි අපනයන කරන්න පුළුවන් උසස් මට්ටමට ගෙන්න ඕනේ. ඉතින් මේක මම හිතන්නේ අද මම කියන්නට ඕනේ මේක එදා අපි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ කාලේ ගරු බැසිල් රාජපක්ෂ මැතිතුමා මුදල් අමාත්‍යවරයා හැටියට මේක කවුරුත් කතා කරන්නේ නැහැ. එදා එතුමා මුදල් අමාත්‍යවරයා හැටියට මේ මේ ගම්බලේ ඉන්න ජනතාවගේ නිෂ්පාදනාර්ථිය ශක්තිමත් කරන්න විශාල වැඩපිළිවෙලක් එතුමා ආරම්භ කරා. අපිට ගම්බලට විශාල අපි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වරා විශාල මුදල් ප්‍රමාණයක් ලබා දුන්නා. ඒ ගම්බල සෞභාග්‍ය ගම්මාන වගේ ගම්මාන ඇති කරන්න අවස්ථාව ලබා දීලා ගමේ ගම්බල ජනතාවට තමන්ගේ නිෂ්පාදන හැකියාව ඒ අයගේ ශක්තිය වැඩි කරන්න අවස්ථාව ලබා දුන්නා. ඉතින් ඒ නිසා මම අද එතුමා පිළිබඳ මොන විවේචනය තිබුණත් මම හිතන්නේ මම ඊටම ගෞරවයෙන් එතුමා ඒ කරපු වැඩ කොටස සීපත් කරනවා කියන කාරණේ කියන්න ඕනේ. එතකොට අද ඒ වගේම ගරු සභාපතිතුමනි අද ලෝකයේ තියෙන සමහර රටවල් ඉතිහාසයේ යම් යම් කාලවල ඊටම දුෂ්කර ආර්ථික අර්බුදවලට මුහුණ දීලා තියෙනවා. අපි අද මුහුණ දෙනවා වගේ. උදාහරණයක් හැටියට මම ඔබතුමාට කියන්නම් දැන් දෙවැනි ලෝක යුද්ධයෙන් පස්සේ ජර්මනි. ඒ වගේම හිරෝෂීමා නාගසාකි බෝම්බ පිපිරීම පස්සේ ජපාන්. ඒ වගේම 1950-53 කාලේ දකුණු කොරියාවේ තිබුණ සිවිල් අරගල් ඒ සියලු කාරණාත් එක්ක අරන් බලනකොට ඒ රටවල් වල ලොකු ආර්ථික අර්බුදයක් නිර්මාණය වුණා. හැබැයි මොකද ඒ අය මේ ආර්ථික අර්බුදෙන් මිදෙන්න කරපු දේ මේ අය කරේ ගරු මන්ත්‍රීතුමනි මේ ආර්ථික අර්බුදේ ඒ අවධියේ මේ අය තමන්ගේ සම්පත් තමන්ගේ ශ්‍රමයේ දෙව්වේ දේශීය පරිභෝජනය සඳහා. ඒ කියන්නේ තමන්ට අවශ්‍ය පරිභෝජන සඳහා තමන් එදිනෙදා අවශ්‍යතා පිරිමහා ගන්න පුළුවන් කෘෂිකාර්මික නිෂ්පාදන හා කාර්මික නිෂ්පාදන ඇති කරන්න විතරයි. හැබැයි මේ අය මේ තමන්ගේ ආර්ථික අර්බුදයත් එක්ක තමන්ගේ මේ රටවල් නවීන තාක්ෂණ යොදාගත්ත තමන්ගේ සාම්ප්‍රදායික කර්මාන්තත් එක්ක ඒ වගේ තමන්ගේ සාම්ප්‍රදායික කෘෂිකර්ම රටාවත් එක්ක ඒ නවීන තාක්ෂණය බද්ධ කරගත්තා. ඒ බද්ධ කරගෙන ඒ නිෂ්පාදනයන් අපනයනය කරන්න. එතකොට ඒ අනුව තමයි අද මේ රටවල් අද තමන්ගේ ආර්ථික ශක්තිය වැඩි දියුණු කරගත්තා. ඉතින් ඒ සමාජයද අපි රටක් හැටියට ගෞරව සභාපත් වුණේ අපි අපේ නිෂ්පාදන ආර්ථික ශක්තිමත් කළා. ඒ නිෂ්පාදන අපනයන මට්ටමට ගෙනාවොත් මම හිතන්නේ අපිට අද මේ පවතින ආර්ථික අර්බුදයෙන් මූණ අපිට මිදෙන්න ගැටලුවක් නොහැකියාවක් නැහැ කියන කාරණේ මම කියන්න ඕනේ. ඉතින් ඒ නිසා ගරු ජනාධිපතිතුමා මේ අයවැය ප්‍රකාශයේ ඒ සම්බන්ධයෙන් කරුණු කාරණා ගණනාවක් දක්වලා තියෙනවා. දැන් විශේෂයෙන්ම නවීන තාක්ෂණය මේ රටේ තරුණයොන්ට විශේෂයෙන්ම අපේ තරුණ පරම්පරාවට හුරු කරන්න ඕනේ කියන කාරණේ එතුමා පැහැදිලිව කියන කාරණයක්. එතකොට ඒ සඳහා අවශ්‍ය කරන අධ්‍යාපන පසුබිම සකස් කරන්න කටයුතු කරන්න ඕනේ ගරු මන්ත්‍රීතුමනි. ඒ වගේම මේ එතුමා පැහැදිලිව කියනවා මේ අපි මේ නව ආර්ථිකය නිර්මාණය කරන්නේ මේ රටේ ජාතික සම්පත වන තරුණ තරුණයන් සහ ඔවුන්ගේ හෙට දවස වෙනුවෙන් කියන කාරණේ ගරු ජනාධිපතිතුමා එතුමාගේ අයවැය කතාවදී කිව්වා. දැන් උදාහරණයක් ඇටියට මේ අයවැය යෝජනාවක් ඇටියට තියෙනවා දුෂ්කර ප්‍රදේශවල තියෙන පාසල් වලට නවීන තාක්ෂණයේ මුසු වෙච්ච අන්තර්ජාල පාසුකම් ලබා දෙන යෝජනා කරලා තියෙනවා. එතකොට ඒක ඊටාම කාලෝචිත හොඳ යෝජනාවක් කියන කාරණා අපි කියන්නේ. මොකද ඒක අපි දන්නවා කරු මන්ත්‍රීතුමනි ඔබතුමත් දන්නවා දැන් නගරබද දරුවන්ට අන්තර්ජාලයට පහසුවෙන් ළඟා වෙන්න පුළුවන්. නමුත් මේක ගම්බද දුෂ්කර දරුවන්ට මේ අවස්ථාව නැහැ. ඒ නිසා මේ කාරණේ ජනාධිපතිතුමා කියන ආකාරයට අපිට කරගන්න පුළුවන් වුණොත් මේකෙන් මම හිතන්නේ ලොකු වැඩ කොටසක් අපේ තරුණ පරම්පරාවට අපිට කරගන්න පුළුවන් කියන කාරණා අපි කියනවා. ඒ වගේම එතුමා යෝජනා කරනවා රාජ්‍ය විශ්වවිද්‍යාලවල තරුණ බඳවා ගැනීමේ ප්‍රතිශතය වැඩි කරන්නත්. ඒ වගේම ඒ බඳවා ගන්නා තරුණයන්ගේ ඒ තරුණයන් ලබා දෙන උපාධියේ ප්‍රමිතිය වැඩි කරන්න. අද අපි පිළිගන්න ඕනේ සමහරක් කාලවලට අද අපේ රටේ විශ්වවිද්‍යාල තියෙනවා. ඒ විශ්වවිද්‍යාල තියුණාට මේ දරුවන්ට අද එහෙම නැත්නම් ඉංග්‍රීසි දැනුම නැහැ, එහෙම නැත්නම් පරිගණක පාසුව නැහැ, පරිගණක පාවිච්චි කිරීමේ හැකියාව නැහැ. ඉතින් මේ උදවේ යම් යම් දේශපාලන පක්ෂවල අතකොළු බවට පත් වෙනවා. තමන්ට තමන්ගේ මූලික යුතුකම්වත් ඉෂ්ට කරන්න මේකට හැකියාවක් නැහැ. තමන් අම්මා තාත්තට සලකන පැත්තකට තියලා අරගල කරන්නේ, අරව කරන්නේ, මේව කරන්නේ කියලා අවසාන වශයෙන් ජීවිත විනාශ කරන තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඒ නිසා මම හිතන්නේ ගරු මන්ත්‍රීතුමනි, ඉතාම හොඳ යෝජනාවක් මේක. ඒ නිසා අපි මේ සම්බන්ධයෙන් අපේ වැඩිපුර අවධානය යොමු කරන්න ඕන. මොකද අපේ තරුණ පරම්පරාවට අපි වැඩි ඉඩකඩක් ලබා දිය යුතු එයාගේ හැකියාවන්, ඒ අයගේ තියෙන දක්ෂතාවයන් උපනම්මගෙන මේ රටට මේ සමාජයට වැඩ කොටසක් කරන්න. ඒ වගේම අනිත් පැත්තෙන් අපේ අපනයන වෙළඳපොළ ගැන කතා කරනකොට අපේ ජනාධිපතිතුමා ආයෝජකව මේ රටට ආකර්ෂණය කර ගැනීම සඳහා යම් යම් යෝජනා ගණනාවක් ඉදිරිපත් කළා තියෙනවා. දැන් ගරු සභාපතිතුමනි, ඔබතුමා දන්නා මේ රටේ ව්‍යාපාර කරන එක පහසු කාරණයක් නෙවෙයි. දැන් අපි විදේශිකයොන්ට ව්‍යාපාර කරන්න අවස්ථාව ලබා දෙන්න කලින් අපිට පුළුවන් නම් මේ රටේ ස්වදේශිකයන්ට ව්‍යාපාර පාසුවෙන් කරන්න අවස්ථාව ලබා දෙන එක හොඳයි. නමුත් අපි දන්නා අපේ රටේ ව්‍යාපාර කරන්න ගියාම අපි විශාල අපහසුතාවකට ලක් වෙනවා. ඒ සඳහා එක කාරණයක් ඉෂ්ට කරගන්න ආයතන ගණනාවකට යනවා. එතකොට විශාල කාලයක් ඒ සඳහා ගත වෙනවා. අපි දැන් මේ ලෝකේ තියෙන පහසුවෙන් ව්‍යාපාර කිරීමේ දර්ශකය අපි ඒ කියන රටවල් 190 අපි යනවා මේ ස්ථාන. ඒක හොඳ අපිට හොඳ ලකුණක් නෙවෙයි කරු මන්ත්‍රීතුමනි. ඒ නිසා මම හිතන අපි හිතකරව ආයෝජන වලට හිතකර පරිසරයක් නිර්මාණය කරන්න අපි උත්සාහ කරන්න ඕනේ. ඒක ඉතාම අත්‍යවශ්‍ය කාරණයක් බවට පත් වෙලා තියෙනවා. එතකොට ඒ සඳහා අවශ්‍ය කරන ප්‍රතිසංස්කරණය කරන්න මේ අයවෙන් කරු මුදල් අමාත්‍යවරය හැටියට ජනාධිපතිතුමා මුදල් වෙන් කළා දෙනවා. ඒක හොඳ කාරණයක්. එතකොට අනිත් පැත්තෙන් ජනාධිපතිතුමා යෝජනා කරනවා මේ රටේ යල්පැන ගිය සමහර අනපනක් තියෙන කම්කරු අනපනක්. එතකොට ඒ කම්කරු අනපනක් වර්තමානයට ගැලපෙන්නේ. එතකොට මේ අනපනත් වර්තමානයට ගැලපෙන ආකාරයට යථාවත් කළා මේ සේවක අයිතිවාසිකම් ආරක්ෂා වෙන ආකාරයට නව නීති අඳුන්වා දෙන්නේ කියලා අතිගරු ජනාධිපතිතුමා මේ අයවැයෙන් යෝජනාවක් ඉදිරිපත් කළා. මේක ඉතාම හොඳ කාලෝචිත යෝජනාවක් කියන කාරණේ මම කියන්න ඕනේ. ඒ වගේම අනිත් පැත්තෙන් අපි දන්නා සමාජ කලාවට අපේ විදේශගත ශ්‍රී ලාංකිකයෝ මේ රටේ යම් යම් ආයෝජන කරන පෙළඹෙනවා. ඒ පෙළමෙනකොට මේ අය සමහරක් වෙලාවට විවිධ විශාල වංචාල් වලට අහු වෙනවා. සමහරක් අය තමන්ගේ මුදල් යොදවලා මේ 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 අපේ රටෙන් ඉඩමක් ගන්න ගියාම බලනවා මේ ඉඩම් වල පිරිසිදු භාවිතාව. සමහරලාට ඉඩම සල්ලි දීලා අරගත්තට පස්සේ වෙන කෙනෙක් තමයි අයිතිකාරය. විවිධ අපි දන්නවා ඉඩම් කන්තෝර වල විශාල වංචා ප්‍රමාණයක් වෙනවා. එතකොට එහෙම වෙනකොට ආයෝජකයන්ගේ විශ්වාසනීයත්වය නැති වෙනවා කරු සභාපති. එතකොට මේ සම්බන්ධයෙන් මම ස්තුතිවන්ත වෙන්න ඕන කරු අධිකරණ ඇමතුමාට. මෙතන අලිසබ්‍රි ඇමතුමා ඉන්න. ඇත්තට මෙතුමගේ කාලේ තමයි මේ කල්පන ගිහිපු නීති අනපනත් යථාවත් කරන්න කටයුතු කරේ. අපි දැක්කා දැන් සති දෙක තුනකට කලින් ගරු අධිකරණ ඇමතුමා වංචා වැළැක්වීමේ ආඥාපනත ඇතුළුව ඉතාම වැදගත් අනපනත් රාශියක් සංශෝධන ලක් කරමින් මේ තත්ත්වය වෙනස් කරා. ඉතින් ඒක ආයෝජනයේට හොඳ හිතකර තත්ත්වයක් කියන කාරණය අපි කියන්න ඕනේ. ඒ වගේම ගරු ජනාධිපතිතුමා දැන් මේ අයවැයේදී ඉදිරිපත් කළා තියෙනවා විදේශ ආයතන ආකර්ෂණය කරන්න නව ආර්ථික කලාප ඇති කරන්න. බස්නාහිර වයඹ හම්බන්තොට තිරිකුණාමලය ආශ්‍රිතව. ඒක හොඳ යෝජනාවක්. අපි දන්නවා දැන්ටමත් අපේ කරුණායක බියගම කොග්ගල වගේ ආර්ථික කලාප තියෙනවා. දැන් මේ ඒ ආර්ථික කලාප වලින් අපේ ආර්ථික ලොකු පිටුවහලක් ලැබෙනවා. ඉතින් එතකොට අපි විශ්වාස කරන කරු මූලාසනාරුල මන්ත්‍රීතුමනි මේ ඇති කරන්න තියෙන ඇති කිරීමට යෝජිත නව ආර්ථික කලාප වලිනුත් අපේ ආර්ථිකයට ලොකු ශක්තියක් ලැබේවි කියන අපේ සුබදායක සිතුවිල්ල අපේ දෙනවා. ඉතින් අපි අපේ මේ අපේ විපක්ෂින්න ගෞරවණීය අපේ මන්ත්‍රීතුමනි අපි ඉල්ලීමක් කරන බොහොම ගෞරවණීය හැම දෙයක් ගැනම අසුභවාදී විදිහට බලන්න එපයි කි. අපේ සමහර අය දින අර මොකද්ද කොරහෙත් කිඹුල්ලු දකින අපේ ගරු මන්ත්‍රී තුමල්ලා ඉන්න ඔය පක්ෂයේදී අපි පැහැදිලිව යට කියන එහෙම කරන්න එපා කි. ඒ වගේම මේකේ ගරු ජනාධිපතිතුමා මේ ආයෝජකයෝ අද්දව ගන්න තව යෝජනා ගන්නවක් කළා දෙන. මොකද ගරු මන්ත්‍රීනේ අපිට තියෙන බරපතලම ප්‍රශ්න තමයි විදේශ විනිමය. ඒතොර විදේශ විනිමය අපි හකිතාක් අපේ රටට ගෙන්වා ගැනීම වැඩපිළිවෙලක් අපි ක්‍රියාත්මක කරන්න ඕනේ. එතකොට එතෙන්දී එතුමා යෝජනා කරනවා ඉන්දියාව, චීනය, තායිලන්තය, සිංගප්පූරුව වගේ රටවල් සමග නව වෙළඳ කිසුම් ඇති කරන්නත්, ඒ වගේම දැනට තියෙනවා
කතාව අවසන් කරන්න ගරු මන්තුමා විනාඩි 30ම ඉවරයි.
ඔව්. මට මිලාන් එතන විනාඩි 13යි, ඔබතුමාට විනාඩි 13යි.
ඈ?
එතන විනාඩි 13යි, ඔබතුමාගේ විනාඩි 13යි තියෙන්නේ.
ඔව් මිලාන් මන්තුමා කතා කරන්න නැහැ ගරු
මන්තු. ඒ විනාඩි 13ත් එක්ක ඔබතුමාට විනාඩි 26ක කාලයක් තියෙනවා.
ඔව්.
තව විනාඩි 2ක් කාලයක් තියෙන්නේ.
විනාඩි 2ක්.
ඔව්.
හරි ස්තුතියි ඔබතුමාට. හරි එහෙනම් මම මගේ කතාව කිරි කරන්නම්. එතකොට ඔබතුමා යෝජනා ගන්නවා ඉදිරිපත් කළා තියෙනවා. එතකොට ඒ වගේම ආයෝජන මණ්ඩලය ඇතුළුව තවත් ආයතන ගණනාවක් එකතු කරලා තනි ආයතනයක් බවට පත් කරන්න එතුමා යෝජනා කළා. එතකොට ඒකෙන් විශාල කාලයක් ඉතුරු වෙනවා. එතකොට දැන් එතුමා මේ යෝජනා කරනකම් මම එතකොට අනිත් කරුණු දෙක ගැන අදහස් දක්වන්නේ නැහැ. ඩිජිටල්කරණයත් ඒ වගේම හරිත ආර්ථිකයත් පිළිබඳව. නමුත් අපි ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශ ආරම්භ කළොත් එතුමා ඒකේ පැහැදිලිවම එතුමා පැහැදිලිව දක්වලා තිබුණා මේ රට සම්පූර්ණ ඩිජිටල්කරණය කරනත් ඒ වගේම හරිත ආර්ථිකය සහ නිල ආර්ථිකය ගැන ඉස්සෙල්ලාම කතා කරේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා. නමුත් අවාසනාවට වගේ එතුමාට ඒ කාර්යයන් කරගන්න හම්බුනේ එතුමා එකක් රටේ ආර්ථික තත්ත්වය යහපත් නොවෙච්ච කාරණේ අනිත් කාරණේ එතුමාට අකාලේ එතුමාගේ ජනාධිපති ධුරයෙන් නික්මෙච්ච කාරණ නිසා. නමුත් වර්තමාන ජනාධිපතිතුමා මේ වැඩපිළිවෙල ඉස්සරහට ගෙන යන්න කටයුතු කිරීම සම්බන්ධයෙන් අපි ස්තුතිවන්ත වෙනවා එතුමාට. ඒ වගේම මේකේ එතකොට අනිත් කාරණේ තමයි ගරු මන්ත්‍රීතුමනි මේ සියලු දේවල් කරන ගමන් අපිට ජනාධිපතිතුමා සමාජ සුභ සාධනය ගැන කතා කරනවා. දැන් මම දැක්ක එක මන්ත්‍රීතුමියක් මෙතන කතා කරද්දී කිව්වා ළමා මන්ද පෝෂණය ගැන එක වචනයක්වත් මේ අයවැය නැහැ කිය. නමුත් අතිගරු ජනාධිපතිතුමා රුපියල් මිලියන 500ක් මේ රටේ ළමයින්ගේ පෝෂණය වෙනුවෙන් වෙන් කරලා තියෙනවා කියන කාරණේ මම හිතන්නේ අපි පැහැදිලිව මේ අපි කියන්නට ඕනේ. ඒ වගේම දැන් සමාජ සුභ සාධන පනතට අනුව ප්‍රතිලාභින් තෝරා ගැනීමේ වැඩ කටයුතු ආරම්භ කරලා තියෙනවා. දැන් මෙතන කරපු චෝදනාවක් තමයි මේ සමෘද්ධි ලබා දෙන්නේ දේශපාලන පැත්තින් වලට කියන්නේ. ඒක වැරදි. අපි පැහැදිලිවම අපි ඔබතුමාට කියනවා අපි කවදාකවත් සමෘද්ධි ප්‍රතිලාභීන් තෝරා ගැනීමේ කටයුත්තකට අපි මේ නිරත වෙලා නැහැ. ගාමීය කමිටුව තියෙනවා. ඒ ගාමීය කමිටුව හරහා තමයි ප්‍රතිලාභය තෝරන්නේ. ඕක උනේ පහුගිය යහපාලන ආණ්ඩුවේ. ඒක තමයි ඇත්ත කාරණේ. අපි දන්නවා අපේ ගම්වල උදාහරණයක් ඇරෙන්න බට මතකයි වැලිවිටි දූතර පාසලම් කාර්යාලේ වෑන් තිබිච්ච මිනිස්සුන්ටත් සමෘද්ධි ලබා දීලා තියෙනවා. අපි හොයලා බලනකොට ඒක තමයි ඇත්ත. නමුත් අපි රජයක් ඇතුළේ අපි ඒක කරන්න නැහැ කියන කාරණේ අපි පැහැදිලිව ඔබතුමාට කියන්නට ඒ චෝදනාව අපි ප්‍රතික්ෂේප කරනවා. එතකොට අතිගරු ජනාධිපතිතුමා එතුමාගේ කතාවේදී වැන්දපුවන් සහ පහළ ආර්ථිකයක් තියෙන උදවිය මේ රටේ ව්‍යවසායෙන් බවට පත් කිරීම ගැන කතා කරනවා. ඉතින් මම ඔබතුමාට මතක් කරන්න ඕන අපි දන්නා බංග්ලාදේශයේ ග්‍රාමීණ බැංකු ව්‍යාපාර. මේ ග්‍රාමීණ බැංකු ව්‍යාපාරය මහාචාර්ය යූනුස් ආරම්භ කරද්දී එතුමාට බරපතල අර්බුදවලට බරපතල ප්‍රශ්න වලට මුහුණ පාන්න වුණා. නමුත් එතුමා ඒවා එකින් එක විසඳගෙන ඒවා ක්‍රියාත්මක කරන් ගියා. ඉතින් අපි ආරාධනා කරන අපේ රටේ නායකයන්ටත් මහාචාර්ය යූනුස් අනුගමනය කරුත් මම හිතන්නේ මේ වැඩපිළිවෙල ශක්තිමත් කරන් යන්න පුළුවන් කියලා. එතකොට මට එක විනාඩියක් දෙන්න ගරු මන්ත්‍රීතුමනි දීඝ කතාවක් කරන්න තිබුණත් ඇත්තටම දැන් මේ ජනාධිපතිතුමාගේ අයවැය කතාව අරන් බලනකොට එතුමා බදු ගැන කතා කරනවා. ඒ වගේම අපි කලින් අතුරු සම්බන්ධකේ අතුරු අයවැයක් ඉදිරිපත් කළා බදු වැඩි කරා. එතකොට එතෙන්දී මූලික කාරණේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා බදු අඩු කරා. ඒ බදු අඩු කරේ කොවිඩ් වසංගතයත් එක්ක ඇතිවෙච්ච තත්ත්වෙත් එක්ක මේ රටේ ව්‍යාපාරිකයන්ට ව්‍යාපාර කරන පහසු කරන්න. එතකොට අපි දැක්කා මේ රටේ විපක්ෂය බදු අඩු කරපුකට බැන්නා. එතකොට දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයා බදු වැඩි කරා. එතකොට මොකද්ද මේ ආර්ථික න්‍යායචාරු කියන්නේ? නම් බදු අඩු කරපු එකටත් බයිනවා, බදු වැඩි කරපු එකටත් බයිනවා. මොකද්ද එතකොට මේ උදවිය මොකද්ද? මේ රටේ ජාතික ආර්ථිකේ ශක්තිමත් කරන්න ලබා දෙන ආර්ථික වැඩපිළිවෙල. නිකන් කටින්බතල ඉන්ධන එක විතරයි මේ උදවිය කරන්නේ. ඒ නිසා දිගට කතා කරන්න දෙමුනොත් මම දිගට කතා කරන්නේ නැහැ. ඔබතුමා අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් අපි ස්තුතියි. නමුත් මම ඉල්ලීමක් කරන අපි පක්ෂ විපක්ෂ සියලු මන්ත්‍රීවරුන්ගෙන් අද අපි රටක් හැටියට ඉන්නේ හොඳ දැනගෙන නෙවෙයි. ඒක අපිට දේශපාලනය කරන්නත් අපිට රටක් තියෙන්න ඕන. අපිට මිනිස්සු ඉන්න ඕන. ඒ නිසා අපිට අපි හැමදෙනාම මේ 225ම එකතු වෙලා හොඳ ශක්තිමත් වැඩපිළිවෙල ක්‍රියාත්මක කරොත් විතරයි මේ රට සාහනයක් ලැබෙන්නේ. ඒ නිසා අපි එකමුතුව වැඩ කරමු. අතිගරු ජනාධිපතිතුමා මේ ගෙන එන වැඩපිළිවෙලට අපේ සහය ලබා දෙමු කියන ඉල්ලීම කරමින් මගේ කතාව අවසන් කර බොහොම ස්තුතියි.